අද 2024 ජූලි මාස 7 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකටයි අප සියලු දෙනාම සූදානම් වී සිටින්නේ. ඒ සඳහා නිසරණ වනයෙන් සහභාගි වන නම කියන අවසරයි පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමින් වහන්සේලා මෑණිවරුන් පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමටත් අප බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් පුණ්‍ය අනුමෝදනාවෙන් අප වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලිකාංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යේන දේවූපපත්ත්‍යස්ස ගන්ධබ්බෝච විහංගමෝ යකතං යේන ගච්ඡෙය්‍ය මනුස්සත්තං ච අබ්බරේ යේමයිහං ආසවා කීනා විද්දස්ථා විනලීකතා පුණ්ඩරීකං යතා වග්ගු තෝයේන නූපලිප්පති නූපලිප්පාමි ලෝකේන තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මනාති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීනාංස මෙහෙණින්නාංස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ ලෝකේ ඉපදිලා අපි මේ ලෝකේ ගනුදෙනු කරනවා, කටයුතු කරනවා, මේ විදියට නොයෙකුත් ක්‍රියාකාරකම් වල යෙදෙනවා. එතකොට මෙහෙම ගනුදෙනු කරනකොට, කටයුතු කරනකොට අපි ළඟ තියෙන්නේ මේ ලෝක ස්වභාවයක්. මේ සාමාන්‍ය දිනෙදා හුරු පුරුදු දේවල් තමයි. ඒ වැඩ කටයුතු වල තමයි අපි යෙදිලා ඉන්නේ. ඒ ස්වභාවය සහිතව තමයි අපි කටයුතු කරන්නේ. මේ විදිහට අපි ජීවත් වෙන වටපිටාවට අපේ ඥාති හිත මිත්‍රාදීන්ට මේ අපි මුහුණ දෙන දේවල් වලට අදාළව ඒ ලෝක ස්වභාවයකින් අපි කටයුතු කරනවා. එතකොට එහෙම කටයුතු කරනකොට සමහර වෙලාවට සමහර විට අපිට දකින්න පුළුවන් මේ කොහෙදෝ ලෝකෙකින් ආපු නැත්තම් දිව්‍ය ලෝකෙකින් ආපු මේ විදියට මේ ලෝක ස්වභාවයෙන් තොර දේවල් ඔන්න විටෙන් විට අපිට දකින්න ලැබෙනවා. සමහර විට ඔය නොයෙකුත් ආගම් දහම් වල මූලිකම අවස්ථා සිදුවීම් අරගත්තොත් මෙන්න මේ වගේ නිකන් මේ ලෝකෙන් ස්වභාවයෙන් පිට දිව්‍යමය ස්වභාවයක් සහිත මොකක් හරි සිදුවීමක්, ඒ වගේ අවස්ථාවක් මතපද නම් වෙලා තමයි ඒ ආගම ඒ දහම මුළු කතන්දරයේම ගෙතිලා තියෙන්නේ. ඔය වගේ කොතෙකුත් අවස්ථා විවිධ ආගම් දහම් වල තියෙනවා. මේ විදිහට මේ වගේ පුද්ගලෙක් ඇවිල්ලා මෙහෙම දහමක් දේශනා කරා, මේ වගේ ආශ්චර්යමත් සිදුවීමක් සිදු වුණා කියලා ඔන්න ඔය විදිහට නොයෙකුත් විදිහට පෙන්නුම් කරන්න උත්සාහ ගන්නවා. මේ මිනිස්යාට සාමාන්‍යයෙන් මෙන්න මේ ලෝකයේ ස්වභාවයෙන් පිට අර දිව්‍යමය ස්වභාවයක් ඒ වගේ දෙයක් දැක්කහම ඒක හරිම ආකර්ෂණීයයි. මේ අපි මේ ලෝකයේ ස්වභාවයක් සහිත ජීවත් වෙද්දී බලන්න මේ දිව්‍යමය ස්වභාවයක් සහිත කෙනෙක් දිව්‍යමය ස්වභාවයක් සහිත සිදුවීමක් කියලා එන්නේ ඒකට හරියට පෙන් බඳිනවා. ඒ හින්දාම සමහර විට අර විදියට ආගමක් දහමක් පවා ඒ තුලින් බිහි වෙන්න පුළුවන්. ඒ වගේම අද කාලේ පොඩි දරුවන්ට ජනප්‍රිය හොරෝලා තියෙන සුපර් හීරෝස් ලගත්තත් අනේ ඒගොල්ලන්ටත් තියෙන ඒ වගේ දේවල් තමයි. අන්න සුපර්මෑන්ට පුළුවන් මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ස්වභාවයට වැඩිය ඉහළ වෙනස් වූ දේවල් කරන්න. ක්‍රිප්ටනයිට් හම්බ වෙනකන් එතෙන්ට වෙනකන් කර හැකි. එහෙම එහෙම එක එක්කෙනාට අන්න විවිධ බල ආරූඪ කරනවා. ස්පයිඩර්මෑන් නම් මේ වගේ, මෙයා නම් මේ වගේ කියලා. අනේ ඒක හරි ආකර්ෂණීයයි. චිත්‍රපටියක් වුණත් විකුණ ගන්න ඒක හේතු වෙනවා. මෙන්න මේ මනුස්ස ස්වභාවය ඉක්මවා ගියපු වෙනත් ස්වභාවයක් මෙතන ඇත තුළ තියෙනවා. ඒක නවකතාවකට චිත්‍රපටියකට හොඳ බීජයක් බවට පත් වෙනවා. අර විදිහට මේ සාමාන්‍ය දැකලා හුරු පුරුදු දේවල් වලට අමතරව ආශ්චර්යමත් දෙයක්, විශ්මිත දෙයක් සිද්ධ වුණා කියලා ඔන්න ඒක ඔස්සේ ගොඩ දෙනෙක් අහු වෙනවා, ගමන් කරනවා. එතකොට මෙන්න මේ වගේ සිදුවීම් මනුස්සයාට ලොකු ආශ්චර්යයක් දනවද්දි, මනුස්සයා ඒ වගේ සිදුවීම් වලට නිරතුරුව ඇදිලා යද්දි, මේ ලෝකේ පහළ වෙච්ච බුදුවරයෙකුත් ඒ කාලේ ඉඳපු මිනිස්සු සමහර කෙනෙක් එන්නේ ආශ්චර්යමත් ස්වභාවයකින්, එහෙම නැත්නම් මේ ලෝකයේ ස්වභාවයට වැඩිය වෙනස් වූ ස්වභාවයක්, දිව්‍යමය ස්වභාවයක්, එහෙම නැත්නම් ඊට වැඩිය වෙනස් උතුම් ස්වභාවයක් මේ බුදු කෙනෙක් තුළ තියෙනවා කියන පෙනීම නැත්නම් අදහස ඇති වෙලා තියෙන පාටයි. ඒ දවස්වල ඉඳපු මිනිසුන්ටත් හැමෝටම නොවුනත් සමහර කෙනෙක්ට මේ භාග්‍යතුන් වහන්සේ දැක්කහම හිතෙනවා මේ මිනිස්සෙක් නම් වෙන්න බෑ, මේ දෙවි කෙනෙක් වෙන්න ඇති කියලා ඔන්න ඔය විදිහට යම් කිසි විදියක අදහසක් ඇති වෙනවා. එතකොට දැන් මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන සිදුවීමක් මෙන්න මේ වගේ සිදුවීමක්. මේ බුදුරජාණන් වහන්සේ දැකලා මේ බ්‍රාහ්මණ කෙනෙක් අරගත්ත අදහසක් තමයි මේ සිදුවීම. එතකොට එතන භාග්‍යතුන් වහන්සේ යම් ප්‍රදේශයක ගමන් කරනවා, වඩිනවා. එතකොට මේ මුලින්ම දකින්න ලැබෙන්නේ පාසලකුණු. බුදුරජාණන් වහන්සේගේ පාසලකුණු මේ පොළවේ වැලිවල සටහන් වෙලා තියෙනවා. එතකොට මේ පාසලකුණු දැක්කහම මේ බමුණා කල්පනා කරනවා මේ පාසල සලකුණු වල තියෙන රටා ස්වභාවය ගත්තහම ඒකාන්තයෙන් මේක මේ මිනිස්සෙක්ගේ පාසලකුණක් නම් වෙන්න බෑ. මිනිස්සෙන් නම් වෙන්න බෑ මේ ගමන් කළා තියෙන්නේ කියලා. මේ තැනත් මොකද කරන්නේ, මේ බමුණා මේ පාසලකුණු ඔස්සේ හඹාගෙන යනවා ගමන් කරනවා. එතකොට ඔහම ටිකක් දුර යනකොට ඔන්න දකින්න ලැබෙනවා භාග්‍යතුන් වහන්සේ ගහක් මුල මේ විදියට පළඟක් බැඳගෙන වාඩි වෙලා ඉන්නවා. එතකොට මේ තැනත්තා අන්න දැන් රූපේ දකිනවා. රූපේ දැක්කහම කල්පනා කරනවා මේ වගේ රූප ස්වභාවයක් සහිත, මේ වගේ ආකාරයක් සහිත කෙනෙක් මේ මිනිස්සෙන් නම් වෙන්න බෑ. සාමාන්‍ය ඒ වගේ නිකන් අර කියනවනේ අවුරා එකක් වයිබ් එකක් කියලා. සාමාන්‍යයෙන් රූපෙම විතරක් නෙමෙයි මේ වටපිටාව අපිට මොන විදිහේ වයිබ් එකක්ද අරගෙන ඉන්නේ කියන එකත් තේරෙනවානේ. සමහර කෙනෙක් දැක්කහම නිකන් නෙගටිවිටි, නිකන් ඍණාත්මක ගතියක්, අර මොන දේ වුණත් චව් 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 ගගා අර බෑ බෑ කියන ජාතිය කට්ටිය ළඟට යනකොට නිකන් අපේ ලෝකේ තඳුරු වෙලා නෙගටිව් වෙලා ගියා වගේ ගතියක් සමහර විට දැනෙන්න පුළුවන්. එතකොට අර විදිහට බුදු කෙනෙක් ගාවට යනකොට ඒක පොසිටිව් අවුරා එකක්. පොසිටිව් කිව්වොත් නරක නෑ කියලා මම දැනට හිතනවා. පොසිටිව් අවුරා එකක් වගේ එකක් දකින්න ලැබෙනවා. එතකොට මේ රූපේ දැක්කහම මේ වටපිටාවේ තියෙන මේ වයිබ් එක, මේ අවුරා එක දැනුණහම මේ තැනත්ත කල්පනා කරනවා වෙන්න බෑ මනුස්සෙන් නම් වෙන්න බෑ. හරි. ඉතින් ඔහොම හිතලා කල්පනා කළා, රූපේ දැකලා, අර විදියට පාසලකුණු දැකලා මේ පුද්ගලයා මොකද කරන්නේ, මේ භාග්‍යතුන් වහන්සේ ආසන්නයට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට ටිකක් සමීප වෙලා යම් කිසි විදියක අගිය තොරතුරු කතා බහක් කරලා එහෙම භාග්‍යතුන් වහන්සේකින් මේ විදිහේ ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? මේ ඔබ වහන්සේ දෙවි කෙනෙක්ද, දෙවි කෙනෙක්ද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර තමයි, නෑ මම දෙවි කෙනෙක් නෙමෙයි. දෙවි කෙනෙක්ගේ යම් කිසි ස්වභාවයක් තියෙනවාද? ඒ දේවල් ඉක්මවල තමයි මම ඉන්නේ කියලා අන්නේ විදිහේ පිළිතුරක් දෙනවා. ඊට පස්සේ දැන් දෙවියෙක් නොවේ කියපු නිසා ඊළඟට අහනවා, මේ එහෙනම් ඔබ වහන්සේ මේ විදිහට මේ ගාන්ධර්වයෙක්ද කියලා. ගාන්ධර්වයෙක්ද කියන්නේ දෙවිවරුන්ගේම මියුසිෂියන්ලා, සංගීතකාරයෝ. ඔය භාග්‍යතුන් වහන්සේ ගාවට ඇවිල්ලත් එක පාරක් එක්කෙනෙක් අන්න මොනවදෝ සංගීතයකුත් එක්ක සින්දුවක් කියලා, ප්‍රේම ගීතයක් කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා, ඉතින් හොඳයි හොඳයි, වචන ටිකයි තාලේ හොඳට ගැළපිලා ගියා කියලා කියනවා. එතකොට ඒ වගේ නිකන් අර දිව්‍යමය සංගීතයක් මේ වාදනය කරන්න පුළුවන් ගාන්ධර්වයෙක්ද කියලා අහනවා. ඒකට හේතු කාරණාත් කියන්න පුළුවනි. නිකන් බුදු කෙනෙක් වැඩ ඉන්න ඒ වටපිටාවක මොන විදිහේ සංගීතයක්ද දැනෙන්නේ, නිකුත් වෙන්නේ? එතකොට ඒක අර අපි කියන්නේ මොකද්ද, sound of a one hand clap, තනි අතින් ගහන අප්පුඩියක සද්දේ. එතකොට අන්න නිහඬේ හඬක් වැඩි වැඩියෙන් පැතිරිච්ච වටපිටාවක් වෙන්න පුළුවන්. දැන් ඊයේත් කෙනෙක් කියනවා මට මේ සද්ද නිහඬතාවයකින් මතුවලා එන බව දැනෙනවා. මේ මතුවලා එන සද්ද නැවතත් නිහඬතාවයට දිය වෙලා යනවා. එතකොට සාමාන්‍ය කෙනෙක්ට අදහව දහන යන්නේ අර මතුවෙච්ච සද්දෙට තමයි. ඒක තමයි ආට ප්‍රමුඛ වෙන්නේ. නමුත් මේ බුදු කෙනෙක් කියන්නේ අර නිහඬතාවයට අඳුනගත්ත, නිහඬතාවයට බැසගත්ත කෙනෙක්. අර සද්දවලට පිටිපස්සෙන් තියෙන නිහඬතාවයට බැසගත්ත කෙනෙක්. එතකොට ඒ වගේ කෙනෙක් ළඟ අන්න අර sound of one hand clap, අර එක අතකින් ගහන අප්පුඩියේ සද්දේ, එහෙම නැත්නම් sound of silence කියන එක වැඩි වැඩියෙන් හොඳට දැනෙන, වැඩි වැඩියෙන් හොඳට ප්‍රබල වෙන, වැටපිටාවේ කට්ටියට පවා දැනෙන ස්වභාවයක් තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දිව්‍යමය සංගීතයක් වගේ ගතියක් දැනෙන නිසාද කොහෙදෝ මේ තැනත් අහනවා, එහෙනම් ඔබ වහන්සේ ගාන්ධර්වයෙක්ද කියලා. එතකොට ගාන්ධර්වයෙක්ද කියලා අහුවාම ඒකටත් කියනවා, නෑ මම ගාන්ධර්වයෙකුත් නෙමෙයි, යම් කිසි ගාන්ධර්වයෙක්ගේ ස්වභාවයක් තියෙනවද, මම ඒකත් ඉක්මවලා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ අහනවා, එහෙනම් ඔබ වහන්සේ යක්ෂයෙක්ද? යන්න බෑනේ, එහෙම කට්ටියක් ඉන්නවනේ නේ. බැලූ බැල්මට නිකන් දෙවි කෙනෙක් වගේ පෙනුනත් ටික දවසක් ආශ්‍රය කරනකොට තේරෙනවා දේව ස්වභාවයකට වැඩිය යක්ෂ ස්වභාවයක් තමයි තියෙන්නේ කියලා. එහෙම අපේ ජීවිතවලත් එහෙම කට්ටිය හමු වෙලා ඇති. නිකන් බැලූ බැල්මට නිකන් දෙවි කෙනෙක් හම්බුනා වගේ කියලා පෙනුනට ටික දවසක් යනකොට ඔන්න අර K9 පේන්න ගන්නවා. අර දල පේන්න ගන්නවා. ඉතින් ඔබ තමයි වැඩේ. ඉතින් එහෙමද දන්නෙත් නෑනේ කියලා වගේ වෙන්න ඇති. මේ බමුණා ඊට පස්සේ අහනවා, එහෙනම් ඔබ වහන්සේ යක්ෂයෙක්ද? එතකොටත් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ මොකද්ද කියනවා, මම මේ යක්ෂ ස්වභාවයත්, මම යක්ෂයෙකුත් නෙමෙයි, යක්ෂයෙක් තුළ යම් කිසි ස්වභාවයක් තියෙනවාද, ඒකත් ඉක්මවලා ගියපු කෙනෙක් කියලා වගේ අන්න ඒ වගේ පිළිතුරක් දෙනවා. ඉතින් එහෙම පිළිතුරු දුන්නාම ඔන්න ඊළඟට මේ තැනැත්තා ඊළඟට අහන ප්‍රශ්නේ තමයි, එහෙනම් අහනවා, එහෙනම් ඔබ වහන්සේ මිනිස්සෙක්ද? දැන් එහෙමත් කෙනෙක් හිතන්න පුළුවන්නේ සමහර වෙලාවට, අන්න මේ භාග්‍යතුන් වහන්සේත් මිනිස්සෙක්, අපි වගේම කෙනෙක් කියලා අන්න ඒ විදිහට ප්‍රකාශ කරනවා. එතකොට දැන් සාමාන්‍ය ඔය ડોකියුමෙන්ටරියක් තියෙනවා ද බුද්ධා කියලා, දලයි ලාමතුමා ඔය කට්ටියක් එකතු වෙලා බොහොම ප්‍රොෆෙෂනල් විදිහට කරපු එකක්. ඒකේ ඔය ශ්‍රීපතුල ගැන කියනවා, පොයට් කෙනෙක් කියන්නේ, ඉතින් පොයටික් විදිහට කියනවා මොකද්ද මේ ලේඩි, මේ ඔය ලංකාව නේපාලි වගේ රටවල් වලට ගියාම මේ බුද්ධාගේ පාසලකුණ තියෙනවා ඔය පූජනීය ස්ථානවල, කඳුමුදුන්වල. ඒ වගේ පාසලකුණක් දැක්කහම ඔබට හිතේවි, අප්පා ටෙන්ටෝස්, මේ ඇඟිලි 10ක් සහිත පා සලකුණක් තමයි මේ තියෙන්නේ. මේ මමත් ඉතින් මිනිස්සෙක්, මේත් මිනිස්සෙක් තමයි කියලා මටත් තියෙන ඩෙන්ටෝස් තමයි කියලා අන්න අර විදිහට ඔබත් ඔබට සමීප බවක්, ඔබත් මිනිස්සෙක්, මේත් මිනිස්සෙක් කියන අන්නේ අදහස ඔබට ඇති වෙන්න පුළුවන් කියලා මේ කාව්‍යමය විදිහට මෙන්න මේ කී අදහස ඉදිරිපත් කරනවා. එතකොට මේ බමුණත් අහන්නේ, එහෙනම් ඔබ වහන්සේ මිනිස්සේද කියලා අහනවා. එතකොට මිනිස්සේද කියලා අහුවාම බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ කියනවා, නෑ මම මිනිස්සෙකුත් නෙමෙයි කියනවා. ඒකට අපි ඒක අපිට ප්‍රශ්නකාරී වෙන්න පුළුවන්. එතකොට මම මිනිස්සෙකුත් නෙමෙයි කියනවා. යම් කිසි දියක මනුස්ස ආකාරයක් යම් කෙනෙක් තුළ තියනවාද, ඒකත් මම ඉක්මෝලා ගියා. නෑ එහෙම ස්වභාවයක් මා තුළ නෑ කියලා සඳහන් කරනවා. එතකොට දැන් මේ තැනැත්තා විවිධ ප්‍රශ්න ඇහුවා. පොතේ හැටියට නම් තියෙන්නේ ඔය ටික විතරයි අහනවා වගේ පේන තියෙන්නේ. දෙවියෙක්ද, ගාන්ධාරයේද, යක්ෂයෙක්ද, මනුස්සයෙක්ද කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ඉදිරියට ලබා දෙන පිළිතුරට අනුව නිකන් තව එක ප්‍රශ්නයක් ඇහුවාදෝ කියලා හිතෙනවා. සමහර වෙලාවට ඔය අර රැඟුම් පාලක මණ්ඩලෙන් පොඩ්ඩක් නිකන් කපලා කොටලා දාන ගතියක් තියෙනවනේ සමහර තැන්වල. අර කතාවටත් කියන්නේ නිකන් අර පාරට නැවුණු අතු කියලා නාට්‍යයක් හැදුවලු. ඊට පස්සේ රැඟුම් පාලක මණ්ඩලය කිව්වලු මේ අතු පාරට නැවිලා වැඩි, ඒකින්ද ටිකක් කපන්න වෙනවා කියලා. ඉතින් කැපුවාම අර අතු ටික කෙලින් වෙලා පාරට නැවුණු ගතිය නැති වුණාලු. ඉතින් වැඩක් නැහැ නේ නාට්‍යයෙන් කියලා මං අතහැරලා දැම්මා. එයි ඉතින් පාරට නැවිලා තියෙන බෑ අතු. එහෙම නැති වුණාම වැඩක් නැහැ කියලා. ඉතින් ඒ වගේ පොඩි පොඩි අඩුපාඩු නිකන් සැකසීලි නිකන් නිග්‍රහ වෙන තැන් වගේ ඒවා, නිවැරදි කිරිලි වගේ ඒවා වෙලා තියෙනවා ඉතිහාසෙ. කෙසේ නමුත් මේ බුදුරජාණන් වහන්සේ දෙන ඉදිරියට දෙන පිළිතුරට අනුව තව ප්‍රශ්නයක් අහලා තියෙනවද කියලා සැකේකුත් තියෙනවා. මොකද්ද ඒ ප්‍රශ්නේ? එහෙනම් ඔබ වහන්සේ මේ තිරිසනෙක්ද? තිරිසන් ස්වභාවයක් තියෙනවනේ. දැන් ওই නාගයෝ එහෙම ගත්තොත් තිරිසන්. හැබැයි ඒගොල්ලෝ 이르දි මේ 이르දි වන්ත කට්ටිය. මහා බලගතුයි. ඉතින් ඒ වගේ මේ නාගයෝ කියන්නේ මේ ওই නිකන් ওই බිම දිග ඇදිලා යන නයි නෙමෙයි. ඒ වෙනුවට රෝපපාතිකව පහළ වෙන නාග විශේෂ තියෙන. අන්න ඒ වගේ කට්ටිය ගැනත් කියනවා ඒගොල්ලෝ හරි තේජසක් සහිත බලගත්තු හැබැයි තිරිසන් යෝනිය. ඉතින් එහෙම ද තිරිසන් කෙනෙක්ද කියලා වගේ ඔහොම අහනවා. ඒ ඇහුවාම අහන්න නැති කියලා අපි කියමුකෝ, අහන්න නැති. එතකොට ඒ ඇහුවාමත් භාග්‍යතුන් වහන්සේ අර පරණ පුරුදු පිළිතුරම දෙනවා. මොකද්ද? යම්කිසි විදිහක තිරිසන් ස්වභාවයක් කෙනෙක් තුල තියනවාද? මම ඒකත් ඉක්මෝලා ගියා. එතකොට ඉතින් හරි ප්‍රශ්නයක්. දැන් එක එක ඒවා ඇහුවා තියෙන ඒවා ඔක්කොටම නෑ කියනවා. ඉතින් මේ බමුණා කියනවා, දැන් මං ඇහුවා දෙවියෙක්ද කියලා, නෑ කිව්වා. මං දැන් ඇහුවා ගාන්ධාරයෙක්ද කියලා, නෑ කිව්වා. මං දැන් ඇහුවා යක්ෂයෙක්ද කියලා, නෑ කිව්වා. මිනිස්සෙක්ද තිරිසනෙක්ද කියලා මේ මොන දේ ඇහුවත් නෑ කිව්වා. දැන් එතකොට කොහොමද මං මේක දැන් තේරුම් ගන්න කියලා යම් කිසි විදියක ප්‍රශ්නයක් අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, යම් තාක් දෙවියෙක්ගේ ස්වභාවය සහිත දෙවියෙක් වෙන ආශ්‍රව කෙනෙක් තුල තියනවාද, ඒ ආශ්‍රව මම ඉක්මෝලා ගිහිලා තියෙනවා. යම් තාක් ගාන්ධාරයෙක් වෙන ස්වභාවයක් ආශ්‍රවයක් කෙනෙක් තුල තියනවාද, ඒක මම ඉක්මෝලා ගිහිලා තියෙනවා. යම් තාක් යක්ෂයෙක් වෙන ආශ්‍රවයක් ස්වභාවයක් කෙනෙක් තුල තියනවාද, ඒක මම ඉක්මෝලා ගිහිලා තියෙනවා. යම් තාක් මිනිස්සෙක් වෙන ස්වභාවයක් ආශ්‍රවයක් කෙනෙක් තුළ තියෙනවාද, ඒක මම ඉක්මෝලා ගිහිලා තියෙන. යම් තාක් තිරිසනෙක් වෙන ස්වභාවයක් ආශ්‍රවයක් කෙනෙක් තුළ තියෙනවාද, අනේ ඒක මම ඉක්මෝලා ගිහිලා තියෙන්නේ කියලා මේ විදියට මේ තමුන් මේ ස්වභාව යම් යම් ආකාර නම් කරාද, ඒ ස්වභාව ඉක්මෝලා ගිහිලා තියෙන්නේ කියලා මේ බමුණට පැහැදිලි කිරීමක් කරනවා. එතකොට මේ බමුණ අහනවා, එහෙනම් මං කොහොමද ඔබ වහන්සේව අඳුනගන්නේ? මොන විදියටද මම අඳුනගන්නේ කියලා ඇහුවාම හරි ලස්සන පිළිතුරක් දෙනවා භාග්‍යතුන් වහන්සේ. මොකද දෙන පිළිතුර කියනවා, උපුල් මලක්. උපුල් මලක් මේ විදිහට දියේ හට ගන්නවා. අර දියේ වතුරේ අර ජරාවේ තමයි මේ උපුල් මල හටගන්නේ. එතකොට මේ මෙහෙම හටගන්න උපුල් මල මේ දියේ හටගෙන දියේ වැඩිලා දියෙන් පෝෂණය වෙලා යම් කිසි වෙලාවක අර මඩ දිය ඉක්මෝලා මේක අර ජල පෘෂ්ඨයෙන් ඉහළට නැගී සිටිනවා. ඉහළට නැගී සිටිලා මේ මල යම්කිසි වෙලාවක පිපුණද අන්න ඒ වෙලාවේ මේ දියෙන් මඩෙන් නොතැවරී මේ මල තියෙනවා. අන්න ඔය අනුපලිත්තෝ කියන වචනේ තමයි යොදන්නේ. අනුපලිත්තෝ මේ විදිහට මේ නොතැවරී තියෙනවා. අන්නේ නොතැවරී තියෙන ස්වභාවයක් ඒ මල ඇති කරගන්නවා. අන්න ඒ වගේ තමයි මමත්. මම මේ ලෝකේ ඉපදිලා සාමාන්‍ය ඔය ගර්භාෂය ගැන කියනකොටත් කියනවනේ නිකන් මඩ පැල්මක් කියලා. දැන් එහෙම ගැබක් පහළ වුණා කියන්නේ මඩ පැල්ලමක් පැහැලුණා වගේ. හරි, ඒක තමයි ඔය ස්කෑන් වලට අහුවෙන්නේ. නිල බැලුවාම අර නිකන් පරපෝෂිතේ පහළ වුණා. ඔන්න ඉන්නවා පැරසයිට් කෙනෙක් බඩේ කියලා කියනවා. එතකොට මෙන්න මේ විදියට මේ මඩ පැල්ලමක්. එතකොට මේ දියෙහි හටගෙන මේ මඩෙහි හටගෙන මේ මඩේ ඉපදිලා මඩේ හැදිලා වැඩිලා යම් කිසි වෙලාවක මේ මඩ ඉක්මෝලා අර උපුල් මල නැගි හිටිනවද, අන්න ඒ වගේ මම මේ ලෝකෙ ඉපදිලා ලෝකෙන් පෝෂණය වෙලා ලෝකෙ හැදිලා වැඩිලා යම් කිසි වෙලාවක මේ ලෝක ස්වභාවය ඉක්මවා ගිය ආකාරයකින් අන්න මේ ලෝකෙන් ඉහළට නැගිහිඳලා මේ ලෝකයේ නොතැවරී කටයුතු කරනවා. උපමාවකින් තමයි කියන්නේ. හරි, පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. උපමාවකින් කියලා දෙනවා මෙන්න මේ විදියට. උපුල් මලක් අර ජලයේ නොතැවරී ඉන්නා වගේ මමත් ඔය ලෝක ස්වභාව. දැන් ඔය දෙවියෙක් කිව්වත්, ගාන්ධර්වයෙක් කිව්වත්, මිනිස්සෙක් කිව්වත්, වෙන මොකෙක් ගැන කිව්වත් ඔය හැම එකක්ම ලෝක ස්වභාව. ඒතර මේ ලෝක ස්වභාව ඉක්මවලා ලෝකේ නොතැවරී මම ඉන්නවා කියලා තමයි කියන්නේ. එතකොට මේ මිනිස්සයා නැවතත් අහනවා, එතකොට කොහොමද එහෙනම් අපි ඔබ වහන්සේව අඳුනගන්නේ? එතකොට කියනවා, මම මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ නේ, මම එහෙනම් මම බුදුන් කියලා අඳුනගන්න. මම මේ විදිහට අවදි වූ තැනැත්තා පියෝ අවයානස්, මේ අවදි වූ තැනැත්තා විදිහට මම අඳුනගන්න. බුද්ධ කියන වචනේ අදහස තියෙන්නේ අවදි වූ, නිකන් අරමාරන් ඉඳලා නැගිට්ටා වගේ. අනේ අවදි වූ ස්වභාවයක් සහිතව මම කටයුතු කරනවා, මේ ලෝකයේ නොතැවරි මම කටයුතු කරනවා කියලා ඔන්න ප්‍රකාශ කරනවා. ඒතර එහෙම කිව්වට පස්සේ මේ සූත්‍ර දේශනාවේ යන්න නිකන් කන්ක්ලූෂන් එක වගේ යම් කිසි ગાථා දෙකක් කියදලා තියෙනවා. ඒ ગાථා දෙක තමයි අද දවසේ අපි ඉදිරියෙන් තියෙබ්බේ. භාග්‍යතුන් වහන්සේ මේ කී කතාව, මේ සිදුවීම යම් කිසි ආකාරයක කැටි කරනවා මෙන්න මේ ગાථා දෙකට. මොකද්ද කියන්නේ? යේන දේවූප පත්‍යස්ස ගන්ධබ්බෝච විහංගමෝ යක්කත්තං යේන ගච්ඡෙය manussත්තංච අබ්බරේ තේමයිහං ආසවා කීනා විද්දස්ථා විනලී කතා පුණ්ඩරීකං යතාවග්ගු තෝ යේන නූප ලිප්පති නූපලිප්පාමි ලෝකේන තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මනාති. ඔන්න කියනවා යේන දේවූප පත්‍යස්ස, යම්තාක් දෙවි කෙනෙක් වෙන, දේව ස්වභාවයකට උප්පත්තියකට යන ආශ්‍රවයන් තියනවාද, ගන්ධප්පෝච විහංගමෝ අර විදියට දිව්‍යමය සංගීතඥයෙක් වෙන, අනේ විදියේ ගන්ධබ්බ ගාන්ධර්ව ස්වභාවයකට උප්පත්තියකට යන යම්තාක් ආශ්‍රව තියනවාද, යක්කත්තං ඒන ගච්ඡෙය මේ විදියට යක්ෂ ස්වභාවයක් දිහාවට ගමන් කරන යක්ෂ ස්වභාවයක් ඇති වෙන යම් ආශ්‍රව තියනවාද, manussත්තංච අබ්බරේ මේ manuss ස්වභාවයක් හෝ ඇති වෙන, ඒ වගේම අබ්බජේ කියන්නේ මොකද? අණ්ඩජ අර තිරිසන් යෝනිය තමයි කියන්නේ. සාමාන්‍ය ඔය මේ උප්පත්තිය ලබන ක්‍රමවේද ගැන කියනකොට හතරක් ගැන කියනවනේ. අණ්ඩජ බිත්තරයකින් උපදිනවා. ඊට පස්සේ ජලාභුජ මෞකුස. ඊට පස්සේ තියෙනවා සංසේදජ කියලා එකක්. අනර තෙතමනින් මේ තෙතමනිනුත් සත්තු උපදිනවා. ඊළඟට ඕපපාතික අර විදියට ඉබේම පහළ වෙන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ ආකාර හතරකින් සතෙක් සත්වයෙක් උපත්තිය ලබන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මව් කුසකින් බිත්තරයකින් ඔය සංසේදජ කියන විදිහට අර තෙතමනින් පහළවීම මේ විද්‍යාවට අනුව වුණත් පිළිගන්නවා. නමුත් ඕපපාතිකව සත්තු පහළ වෙනවා කියලා විද්‍යාවට අනුව නෑ. දැන් ඔය ලෝකයේ ඉස්සෙල්ලාම ජීවය පහළ වුණ එක ගැන ඒගොල්ලෝ පෙන්නන්නේ මේ සංසේදජ කියන එක තමයි. මේ විදිහට මුහුදේ මේ ඉරේලිය වැටෙනවා, මේ උණුසුම යම් කිසි ප්‍රමාණයකට තියෙනවා. අන්න මේ මිරාකල් එකක් වගේ, ආශ්චර්යයක් වගේ, මෙන්න මේ හරීම ඉරේලිය, හරීම උණුසුම සහිත මේ පොන්ඩ් එකක්, එහෙම නැත්නම් මේ පොකුණක්, මේ පොකුණේ තමයි මේ ජීවය බිහි වුණේ ඉස්සෙල්ලාම කියලා අන්නතර සංසේදජ තමයි මේ ජීවය පහළ වුණු ආකාරය විදිහට පෙන්වන්නේ මේ පොළවේ. නමුත් මේ දහමට අනුව අර ආවස්තර දිව්‍ය ලෝකෙන් චුත වෙලා ආවස්තර ස්වභාවය ඇති සත්වයෙක් කොහෙද පහළ වෙන්නේ? අන්න මේ ලෝකතලේ, මේ ලෝක පෘෂ්ඨයේ පහළ වුණා කියලා තමයි කියන්නේ. ඒගොල්ලෝ ආවස්තර ස්වභාවයකින් බොහෝ කාලයක් කල් ගෙවුවා කියලා කියනවා. එතකොට අනෝපපාතිකව තමයි මේ ක්‍රියාවලිය ආරම්භ වුණේ කියලා කියද්දි දහමට අනුව විද්‍යාවේ කට්ටිය ඔප්පු කරන්න හදනවා. මේ ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ නේ, වෙන කොයින් හරි ආවා මේ විදිහට ඕපපාතිකව එහෙන්චුත වෙලා මෙහෙ පහළ වුණා කියලා. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? නෑ නෑ, මේ මුලින් ඉඳලාම ඇති වුණා, මේ කෙමිකල් රියැක්ෂන් එකක්, මෙන්න මේ විදිහට මේ පොන්ඩ් එකක මේ නියම උෂ්ණත්වය, නියම හිරු එළිය සහිතව මේ ක්‍රියාවලිය බිහි වුණා කියලා කියනවා. ඒක නිසාමද කොයිද කියනවා, මේ අපි කියන්නේ කෙමිකල් බෑග්ස්. කෙමිකල් බෑග් එකක් තමයි මේ මිනිස්සේ කියන්නේ, සතෙක් කියන්නේ. ඕක ඔය බෑග් එක හිල්ලෙනවද එතනින් ඉවරයි. ආයි තවදුරටත් යන දෙයක් නැහැ. මේ කොන්ෂස්නස්, මේ අපි කියන්නේ විඥානය, එහෙම නැත්නම් මේ හිත, මේක කියන්නේ ඔය මොලේ තියෙන කෙමිකල් රියැක්ෂන්ස් වලට අදාළව අපිට දැනෙන දෙයක් විතරයි. මේක මේ මනසක් සහිත කයක්. කය තමයි ප්‍රමුඛ. කය තමයි කෙමිකල් බෑග් එක. ඒ කයේ ප්‍රතිඵලයක් විදියට, කයේ රියැක්ෂන් එකක් විදියට මේ මනසක් අපිට දැනෙනවා. එහෙම කියලා ඔන්න කියන්න උත්සාහ ගන්නවා විද්‍යාවේ කට්ටිය. බොහොම බරපතල විදිහට ප්‍රකාශ කරනවා කොහොමද මේ ජීවය ඉස්සෙල්ලාම බිහි වුණේ කියලා. නමුත් ඔන ඕපපාතික කියන අදහස දන්නේ නැහැ, අදාළ නැහැ. ඕපපාතිකව මේ අබස්සර බ්‍රහ්ම ලෝකෙන් චුත වෙච්ච සත්වයෙක් ඔන ඉස්සෙල්ලාම මේ ලෝකේ පහළ වුණා කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. කෙසේ නමුත් මේ අබ්බජේ, මේ අණ්ඩජ යෝනිය ගැනත් කියනවා. අණ්ඩජ යෝනිය කියන්නේ මේ තිරිසන් යෝනිය. එතකොට ඒකයි මම අර කලින් කිව්වේ පේන විදිහට එහෙම ප්‍රශ්නෙකුත් අහලා තියෙනවා වගේ කියලා. එතකොට යක්ෂයෙක් වෙන ස්වභාවයක් තියනවද? මිනිස්සෙක් වෙන ස්වභාවයක් තියනවද? තිරිසනෙක් වෙන ස්වභාවයක් තියනවද කියලා මෙන්න මේ විදිහට කියලා කියනවා. තේ මයිහං ආසවා කීනා විද්දස්තා විනලී කතා. මට එන්නේ ආශ්‍රවයෝ යම් පමණකට තියනවද? ඒවශ්‍යය වූවාහු. ඒවා පහ කරන ලද, විනාශ කරන ලද ස්වභාවයක් මා තුළ තියෙනවා. එතකොට අර විදිහට මිනිස්සෙක්, දෙවියෙක්, ගාන්ධර්වයෙක්, තිරිසනෙක්, යක්ෂයෙක් වෙන යම් යම් ආශ්‍රව තියෙනවද? ඒ ආශ්‍රවයන් මම ෂෙයා කරලා තියෙනවා, විනාශ කරලා තියෙනවා. විද්දස්තා විනලී කතා. අර විදිහට පහ කර හැරලා තියෙනවා, පිඹ හැරලා තියෙනවා වගේ අදහසක් ගෙන හැර දක්වනවා. එහෙම ගෙන හැර දක්වලා අන්තිම වාක්‍ය දෙකේ කියන්නේ මොකද්ද? පුණ්ඩරීකං යතාවග්ගු තෝයේන නූපලිප්පති නූපලිප්පාමි ලෝකේන තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මනාදී. සුන්දර උපුල් මලක් දියෙහි ඉපදී, දියෙහි වැඩී, ඒ දියේ නොතැවරි යම් කිසි විදියක තියේද, එලෙසම මෙන්න මේ ලෝකේ ඉපදී, ලෝකේ වැඩී, ලෝකේ නොතැවරමින් මම මේ කටයුතු කරනවා. එම නිසා මම බුද්ධ නම් වෙනවා බ්‍රාහ්මණය කියලා අන්න අර විදිහට මේ තැනැත්තාට පිළිතුරක් බුදුරජාණන් වහන්සේ ලබා දෙනවා. එතකොට ඔන්න ඔය සිදුවීම මේ හරි අලංකාර සිදුවීමක්. අලංකාර සිදුවීමක්. ඒ වගේම මේක තුළ, මේ කියන කතාව තුළ ලොකු ගැඹුරක් අපේ මේ පුහුණුවට උනත් අදාළ කරගන්න පුළුවන්, පුහුණුවට උනත් තේරුම් ගන්න පුළුවන්, ලොකු ගැඹුරක් සැඟවිලා තියෙනවා මේ මේ කියන කතාව තුළ, මේ වෙන සිදුවීම තුළ. ඉතින් එන්නේ කොටස අපි බලමු, අපේ අපේ ශක්ති ප්‍රමාණයෙන් තේරුම් ගන්න, හඳුන ගන්න. ඉතින් මෙහෙම කියන්න, දැන් භාග්‍යතුන් වහන්සේ මොන විදිහට මේ කතාව පැහැදිලි කරන්න උත්සාහ ගත්තත් මේ බමුණට තේරුණේ නැහැ. බමුණට නොතේරෙන්න හේතුව මොකද්ද? නොතේරෙන්න හේතුවම තමයි බමුණට මේ කියන කතාව එයා දැකලා නැහැ, එයා දන්නේ නැහැ, මේ කියන එකක් අහගෙන ඉන්නවා, ඇහුවට තේරෙන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් මේ බුදු කෙනෙක් කියන කෙනෙක්, එහෙම නැත්නම් බුදු කෙනෙක්, මේ ලෝකේ පහළ වෙන බුදු කෙනෙක් හැම වෙලේම මනුස්සයන්ට තේරුම් ගන්න බැරි ස්වභාවයක්, සත්වයන්ට නැත්නම් දෙවියන්ට යක්ෂයන්ට තේරුම් ගන්න බැරි ස්වභාවයක් මේ බුදු කෙනෙක් තුළ තියෙනවා. ඒකනේ අර දෙවිවරු පවා අර දුරදීම නමස්කාර කරනවා මොකක් කියලාද? යම් යම් කෙනෙක්ගේ චිත්ත සන්තානයේ වැඩ කරන ආකාරය තියෙනවද? ඒක මට දැක ගන්න පුළුවන්, දැනගන්න පුළුවන්. නමුත් ඔබ වහන්සේගේ මේ චිත්ත සන්තානයේ ක්‍රියාවලිය මගේ මීටරයට අහු වෙන්නේ නැහැ. එයාගේ ඩිවයිස් එකක් අරන් ගිහිල්ලා එයා ස්කෑන් කරලා බලලා ඒ උනට අහු වෙන්නේ නැහැ. අහු වෙන්නේ නැති ඉඳලා තමයි දුරතියාම නමස්කාර කරන්නේ. මෙදී මගේ ඩිවයිස් එක ඉක්මෝලා ගියා. එකට අහු වෙන්නේ නැහැ. දැන් ඔය අද කාලේ කට්ටිය උනත් ඔය ඩිවයිසස් අරන් ගිහින් ස්කෑන් කරලා බලනවානේ. දවසක් කෙනෙක් ඇවිල්ලා කියනවා, මොකද්ද ස්වාමීන් වහන්සේ මේ මුස්ලිම් ගම්බානයක් ඇතුලේ ගල් ගුහාවක් තියෙනවා ඒ ළඟපාත. ඒක ඇතුලේ ස්වාමීන් වහන්සේ රත්තරන් බුදු පිළිම 50ක් විතර පොඩි පොඩි ඒවා ගොඩාක් තියෙනවා. දැන් අපි මේ ස්කෑනර් එකක් අරන් ගිහින් ස්කෑන් කරලා බැලුවා. දැන් අපි මේ කල්පනා කරන්නේ බෞද්ධයෝ විදියට කොහොමද මේ බුදු පිළිම ටික බේරගන්නේ කියලා. ස්කෑන් එකක තරංග කියලා කෙලවන්න තමයි හදන්නේ. අර මිනිස්සු මුස්ලිම් මිනිස්සු ඉන්න තාක් කාලේ ටික රැකිලා තිබුණා. මු ගිහිල්ලා ඒක බේරගන්න විදිය කතා කරනවා. ඉතින් ඕක තමයි වැඩේ. එහෙනම් ওই විදිය ස්කෑනර් අරගත්ත කට්ටියත් ඉන්නවා. මම ඒගොල්ලෝ එන්නේ වෙන මොනවද හොයාගෙන. මුස්ලිම් ගම්මානයේ මුස්ලිම් මිනිස්සුන්ගේ ආරක්ෂාව බුදු පිළිම ටිකට හරි මු ගිහිල්ලා ස්කෑනර් එකක් අරන් ගිහිල්ලා හරි ඒක කඩලා ඒකේ තියෙන ටික අරගෙන එන්න බලනවා බේරා ගැනීමේ අදහසින්. ඉතින් එහෙම ස්කෑනර් සහිත බෞද්ධයෝත් ඉන්නවනේ. අමාරු වෙලාවට ඇවිල්ලා ස්කෑනර් එක ගහලා බලනවා. අහු වෙන්නේ මොකද්ද කියලා. මේක ඒකට තමයි එන්නේ. වෙන දෙයකට නෙමෙයි එන්නේ. ඉතින් එහෙම එහෙම කට්ටියත් ඉන්නවා. කෙසේ නමුත් මේ දෙවිවරුත් ඉතින් පොඩ්ඩක් නිකන් එහෙම ලයින් එකක් තමයි ඒගොල්ලන්ගෙත් තිබිලා තියෙන්නේ. ස්කෑනර් එකක් අරගෙන එනවා. කෙසේ නමුත් මේ භාග්‍යතුන් වහන්සේගේ මේ තියෙන ස්වභාවය මේ ස්කෑනර් එකට අහු වෙන්නේ නැහැ. එතකොට අන්න මේ බමුණෙක් වුණත්, දෙවි කෙනෙක් වුණත්, යක්ෂයෙක් වුණත්, මිනිසෙක් වුණත් මේ බුදුරජාණන් වහන්සේ එක්ක ගනුදෙනු කරනකොට, බුදුරජාණන් වහන්සේව දැන හඳුන ගන්නකොට හැම වෙලේම මේ වැරදියට තමයි මේ රීඩ් වෙන්නේ, ස්කෑන් වෙන්නේ, කියවෙන්නේ. එයාගේ කියවීම වැරදි. භාග්‍යතුන් වහන්සේ පිළිබඳ කියවීම වැරදි. මම දෙවියෙක් කියලා කියෙව්වා හරි ගියේ නැහැ. ගාන්ධාරයෙක් කියලා කියෙව්වා හරි ගියේ නැහැ. යක්ෂයෙක් කියලා කියෙව්වා හරි ගියේ නැහැ. මිනිස්සෙක් කියලා කියවීමක් කරා හරි ගියේ නැහැ. තිරිසනෙක් කියලා කියවීමක් කරා හරි ගියේ නැහැ. එතකොට අන්තිමට කියව ගන්න පුළුවන් වුණාද? ඒත් බෑ. උපමාවක් දීලා යන්තම් ෂේප් කළා යවනවා. යවනවා. මේක තමයි වැඩේ. එතකොට ඔන්න ඔය කී විදියට මේ ලෝකේ යම්තාක් බුදු කෙනෙක් රහතෙක් පහළ වෙනවද, මේ ලෝකයේ කියවීම් වලද, මේ ලෝකයේ ස්කෑනර් වලට මේ තැනත්තව අහුවෙන්නේ නැහැ. එතකොට හැම වෙලේම මේ මිනිස්සු, මේ සත්තු, මේ දෙවිවරු, මේ ලෝක ස්වභාවය සහිත කට්ටිය මේ බුදු කෙනෙක්ව වරදවා කියවනවා. රහතෙක්ව වරදවා කියවනවා. කියවන්න ඒගොල්ලන්ගේ ස්කෑනර් එකට අහුවෙන්නේ නැහැ. අර එහෙම එකක් කතාවකුත් තියෙන නිකන් ওই බණ පොතේ. අර ඔලු කටු වලට තට්ටු කරනවා. තට්ටු කරලා කියනවා මෙයා මැරිලා ගිහිල්ලා ඉපදිලා තියෙන තිරිසන් යෝනිය. තව ඔලු කට්ටකට තට්ටු කරලා කියනවා මෙයා මැරිලා ගිහිල්ලා දෙවි කෙනෙක් වෙලා ඉපදිලා. මෙයා මැරිලා ගිහිල්ලා මනුස්සත් උපත්තියක් තමයි ලැබලා තියෙන්නේ. අනේ ඉතින් රහතන් වහන්සේගේ ඔලු 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 කට්ටකට රහතන් වහන්සේ කෙනෙක් අපවත් වෙච්ච කෙනෙක්ගේ ඔලු කට්ටකට තට්ටු කරාම ස්කෑනර් එක අවුල් යනවා. ඉතින් කියනවා මේක අහුවෙන්නේ නැහැ නේ මාර වැඩි. භාග්‍යතුන් වහන්සේ කියනවා මට නම් අහුවෙනවා. ඔයාට අහුවෙන්නේ නැද්ද? නෑනි. නෑනි. ඊට පස්සේ ඒක තමයි යාට කමටහන. යා කියනවා මටත් ඕක කියලා දෙන්න බැරිද ඒකත් ස්කෑන් කරන විදිය. එතකොට ඉතුරු ටිකත් මුළු ලෝකෙම කකා කකා යන්න පුළුවන් මට කියලා. ඊට බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම බෑ බජාර් එකේ කට්ටිය විතරයි අපි ඒවා කියලා දෙන්නේ. ඒකෙන්ද එහෙම වුණා ඉතින් පැවිදි වෙන්න වෙනවා කියලා. ආ එහෙනම් අර ගෝලියෝ ටිකට කියලා මම පැවිදි වෙලා මේකත් ඉගෙනගෙන එන්නම්. එතකොට අපිට ලෝකෙ ඉතුරු ටිකත් කකා කකා ගිය හැකි කියලා. ඉතින් ඇවිල්ලා පැවිදි වෙනවා. ඉතින් පැවිදි වෙලා ටික දවසක් යනකොට වැඩේ තේරෙනවා. හැබැයි ඉතින් දැන් ආපහු අර ලෝකෙ කකා කකා යන අදහස නැහැ. ඉතින් කියනවා භාග්‍යතුන් වහන්සේ ඕනි නැහැ. ඕනි නැහැ මට ඕනි නැහැ ඒකට උත්තරේ මට යන්න ඕනෙත් නැහැ ආපහු කියලා කියනවා. මොකද උනේ යන්න වැඩේ හරියටම තේරුණා. ඉතින් ඒකින් ද සාමාන්‍ය ලෝක ස්වභාවය තමයි මේ බුදු කෙනෙක් රහතෙක් වගේ කෙනෙක් වර්ධවා කියවීමක් මේ ලෝකයේ තුල තියෙනවා. ඒකට හේතුව තමයි භාග්‍යතුන් වහන්සේ මේ මනස කියලා අපි හඳුනගෙන ඉන්න දේ ඉක්මවලා ගිහිල්ලා තියෙනවා. අපි මේ කියවීම කරන්න උත්සාහ ගන්නේ මනසෙන්. කියන්නේ අපි ජීවත් වෙන්නේ වැඩ කටයුතු කරන්නේ කියවන්නේ මනසෙන්. භාග්‍යතුන් වහන්සේ මේ මනස කියලා අපි අඳුනගෙන තියෙන දැනගෙන තියෙන ස්වභාවයේ ඉක්මවලා ගියා. ඉක්මවලා ගියාම අරකට අහු වෙන්නේ නැහැ කියවන්න බෑ. කියවන්න බෑ. අන්න ඒ විදිහේ දෙයක් තියෙනවා. ඒ විදිහේ දෙයක් තියෙනවා. එතකොට මේ ලෝකෙක ගනුදෙනු කරා කියන්නේම යම්කිසි විදිහක අවුලක් තමයි. හරියට නිකන් අපි හිතමු අන්ධෙක් ඉන්නවා. අන්ධයාට අපි කියන්න උත්සාහ ගන්නවා ඇස් පේන කෙනෙක් ඇවිල්ලා මෙන්න මේ විදිහ තමයි පාට. මෙන්න මේ විදිහ ආකාරයක් තමයි තියෙන්නේ කියලා කියන්න උත්සාහ ගන්නවා. එතකොට මේ අන්ධයා අපි හිතමු හොඳ තාර්කික මනසක් සහිත අන්ධෙක්. හැබැයි ඉතින් ඒ තන්දෙන්නේ ඉතින් එයා යම් කිසි විදියක මේ තාර්කික මනසකින් මේ පාට කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න උත්සාහ ගත්තත් එයා යම් පමණකට දක්ෂව තාර්කිකව කරුණු දැක්ුවත් මේ තැනත්තාගේ මේ තියෙන තේරුම් ගැනීම නිවැරදි නෑ. ඔය YouTube එකේ ගිහිල්ලා බලන්න වීඩියෝ එකක් තියෙනවා ජාති අන්ධෙක්. එයා පාට කියන සංකල්පය පැහැදිලි කරනවා. ජාති අන්ධෙක් පාට කියන සංකල්පය පැහැදිලි කරනවා. ඒ හරි ලස්සනයි. හරි තාර්කිකයි. හැබැයි පාට ඉතින් දැකලා නැහැ නේ කොහොම කරත්. කොයි විදියට කරත් හරියන්නේ නැහැ. දැකලා නැහැ. එහෙම එහෙම කතාවක් තමයි තියෙන්නේ මෙතනත්. අර අන්ධයෙක් වගේ ලෝක ස්වභාවයක් සහිතව අන්ධයෙක් වගේ මේ මානසික ස්වභාවයක් සහිතව අපි අර ඇස්පේන බුදු කෙනෙක්ව කියවන්න උත්සාහ ගන්නවා. ලෝකික මෝලා ගියපු බුදු කෙනෙක්ව කියවන්න උත්සාහ ගන්නවා. අර විදියට මනස ඉක්මෝලා ගිය බුදු කෙනෙක්ව කියවන්න උත්සාහ ගන්නවා. ඉතින් කොහොම උත්සාහ කරත් හරියන එකක් නෙමෙයි. හරියන එකක් නෙමෙයි. ඉතින් මොකද කරන්නේ? මොකද කරන්නේ? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේටත් මේ 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 ගනුදෙනුව නොකර ඉන්න එක තමයි ලේසිම වැඩේ. මේකනේ අර බුදු වුණ ගමන් හිතුවයි කල්පනා කරයි කියන්නේ. අයියෝ මේ බණේ කියන්නේ කියලා නිකම් මං අමාරු වැඩෙනවා මේ මිනිසුන්ට. මේක තේරුම් ගන්න පුළුවන් හැකියාව හරිම අඩුයි. ඇයි අර ලෝකෙ ඉක්මෝලා ගියපු බණක් ලෝකෙ කෙනෙක්ට කියන්නේ කොහොමද? මනස ඉක්මෝලා කියපු බණක් මනසෙන් තේරුම් ගන්න කෙනෙක් හඳුනාගන්නේ කොහොමද? ඊන වස්සනේ තියෙන. එතකොට නොකිය ඉඳියනවා වැඩිය හොඳයි කියලා මේ බුදුරජාණන් වහන්සේටත් හිතුණා. ඒ හිතුණාට මොකද? අන්න යම් කිසි විදියක මේ මනස ඉක්මෝලා ගියාම හරියට නිකන් අර අන්ධභාවයකින් ඇස් පෙනීම ලබා ගත්තා වගේ මේ වෙනස සිද්ධ වුණාම මේ බුදු කෙනෙක් තුල සාමාන්‍යයෙන් අපි අහලා තින්නේ ওই මහා කරුණාව කියලා. මේ නිකන් අර මේ කුෂ්ඨ රෝගියෙක් දැකපු කුෂ්ඨයක් නැති කෙනෙක් නැත්නම් අන්ධයෙක් දැකපු ඇස් පේන කෙනෙක් මෙන්න මේ වගේ අදහසක් භාග්‍යතුන් වහන්සේ ළඟ තියෙනවා. එතකොට ඒකනේ කියන්නේ මහණෙනි මට බහුල වශයෙන් විතර්ක දෙකක් වැඩ කරනවා. මොකද්ද පළවෙනි එක? මෙන්න මේ සත්වයන්ට යහපතක් යහපතක් සලසන්න. මේ විදියට කරුණාවක් මහා කරුණාවක් වගේ දෙයක් මා තුළ නිතර වැඩ කරනවා. ඒක නිසාම ඒක නිකන් හිතලා ගත්ත එකකටත් වැඩිය අර ඇස් පේන කෙනෙක්ට අන්ධයෙක්ව හම්බුනහම ඇතිවන හැඟීම, කුෂ්ඨයක් නැති කෙනෙක්ට කුෂ්ඨකින් කස කස ඉන්න රෝගියෙක් දැක්කහම ඇතිවෙන හැඟීම, අන්න ඒ වගේ හැඟීමකින් තමයි භාග්‍යවතුන් වහන්සේ කල් ගෙවන්නේ. ඉතින් ඒ හැඟීම නිසාමද කොහෙදෝ මේ අමාරු නමුත් මේ ගනුදෙනුවට බුදු කෙනෙක් පෙළඹෙනවා. පෙළඹෙනවා. ඉතින් ඒ පෙළඹීම තුළින් යම් කිසි විදියක මේ කියන කතාව තේරුම් ගත්ත පිරිසකුත් මේ ලෝකේ පහළ වෙනවා. ඒගොල්ලොත් අර ලෝක ස්වභාවයේ ඉක්මොල ගියා. ඒගොල්ලොන්ට වැඩි තේරෙනවා. හැබැයි දැන් ඒගොල්ලෝ කියන බණෙත් අනිත් කට්ටියට තේරෙන්නේ නැතු යනවා. ඔබ තමයි වැඩි. කලින් බුදු කෙනෙක් කියපු බණේ තේරුණෙත් නැහැ. කොහොම හරි තේරුම් ගත්තා කියමුකෝ. තේරුම් ගත්තට පස්සේ මොකද වෙන්නේ? අන්න දැන් ඒගොල්ලෝ කියන බණේ තේරෙන්නේත් නැහැ. ඒ වගේ අමුතු මොකද්දෝ එකක් තියෙන. දැන් පහුගිය දවසක සාමාන්‍ය දැන් ඔය නිස්සාරණවනේ වැඩ කටයුතු ගත්තාම ඔය සාමාන්‍ය ට්‍රෙඩිෂනල් වැඩ කටයුතු වලට ගැලපෙන්නේ නැහැ නේ. දැන් ඔය උදාහරණයක් විදිහට ගත්තොත් ඔය පිට රටවල සාකාවල පන්සල කියන්නේ කටින උත්සවය. ඒක තමයි සාමාන්‍ය මිනිසුන්ගේ අදහස. කියනවා මේ කටිනේ තියෙනවනේ ස්වාමීන් වහන්සේ මේ දවස්වල. ඒක තමයි මේ පන්සල මේ කියන්නේ ඒක තමයි. ඉතින් ඒකට අපි සහභාගි වෙනවා මේ අවුරුද්දකට වතාවක් මේ විදිහට යදාලා කටයුතු කරනවා කියලා සඳහන් කරනවා. මෙහෙ කටින නෑ කියලා නිකන් සිංහනාද කරනවා. ඉතින් ඔහොම තියෙනවනේ. එතකොට නිකන් මොකද්දෝ නොගැලපීමක් තියෙනවා, පරහක් තියෙනවා. එතකොට සාමාන්‍ය ඔය අපි හිතමු පන්සල්වල කාරක සභාවල පන්සල්වල හොඳට බැහැලා වැඩ කරපු කට්ටිය ආවම ඒගොල්ලන්ට මේ පද්ධතිය තේරුම් ගන්න හරි අමාරුයි. දැන් පහුගිය දවසක කාලයක් තිස්සේ අපි එක්ක යම් පමණකට වැඩ කරපු කෙනෙක් අන්න එයා ඒ වැඩේ අත්හැරලා දැම්මා. වැඩ නොකරන තීරණය කරා. එතකොට ඒ කෙනා ගැන කියපු මේ දැකපු කෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ ඉතින් මේගොල්ලෝ වැඩ කර අවුරුද්දක්මාරක්. හැබැයි නිස්සාරණ කියන්නේ මොකද්ද කියලා දැනගෙන නෙමෙයි වැඩ කරේ. ඉතින් ඒගොල්ලෝ බලාපොරොත්තු වුණේ ඒගොල්ලන්ගේ කීර්ති නාමයක්. මම මේ දායක සභාවක පන්සලක මම මේ වැඩ කටයුතු කරනවා. ඒක විතරයි මට මදි වෙලා තියෙන්නේ. අර විදියට රැකී රක්ෂා තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, දරු පවුල් හදාගෙන තියෙනවා. මේ අන්තිම ආභරණය තමයි මේ. මොකද්ද? අර ෆිලැන්ත්‍රොපි කියලා කියන්නේ. නිකන් මෙයා සල්ලි හම්බ කරලා කාලා බීලා ඉස්මිරුත් ආවට පස්සේ ඒවෙන් ගිහිල්ලා නිකන් අප්‍රිකාවේ කට්ටියට ගිහිල්ලා මේ කෑම බෙදනවා. කෑම බෙදනවා. අර බලල්ල මරලා හම්බ කරපු සල්ලිද දන්නෙත් නෑ. හැබැයි අර බෙදලා ෆොටෝ එකක් දාන්න පුළුවන් මේ Facebook එකේ. නේද? අන්න ඒ ෆිලැන්ත්‍රොපි කියන්නේ ඔකට තමයි. කාලා කාලේ ස්මෘත් ආවට පස්සේ අර කාට කාට හරි අනාථයෝ ටිකකට උදව් කරන්න හිතෙනවා. ඉතින් ඒ වගේ ස්වභාවයක ඉන්නේ මේ ගොඩ දෙනෙක් වැඩ කටයුතු කරන්නේ. මේ පන්සලේ කාරක සභාවේ දායක සභාවේ ඉන්නවා. ඒ කටයුතු වලට මම සම්බන්ධ වෙනවා කියන එක විතරයි ඒ මදි වෙලා තිබුණ ආභරණය. ඒකත් අහම හරි සම්පූර්ණයි. ඒ වගේ කට්ටිය හරි ලස්සනට අර සුද ඇඳගෙන යනවා. සුද නිකන් ඇඳලා පෙන්නුම් කරනවානේ. දැන් සුදු අඳින එක නේ මම කියන්නේ. නිකන් අර සුදුයි කියලා පේන්න සුදු අඳිනවා. ඒක නිකන් අමුතු සුදක්. හරි භයානකයි ඒ වගේ කට්ටිය. අර 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 වැඩියෙන්ම සද්දෙට සාදු කියන්නේ ලොකුම පව්කාරයා කියලා කියන්නේ. අන්න ඒ වගේ මොකද්දෝ එකක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ ස්වභාවයකින් එහෙම තමයි ගනුදෙනු කරේ. එතකොට අඳුන ගන්න අමාරුයි මේ කියන කතාව. භාවනාවක් ප්‍රතිපදාවක් සම්බන්ධ අදහස ගන්න අමාරුයි. මේ කියවීම එන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? ටික දවසක් ඉඳලා මොකක් හරි එකකට හිත රිදවගෙන තරහ වෙලා යනවා යන්නේ. අපෝ ඒක හරියන්නේ නැහැ කියලා යනවා යන්නේ. ඉතින් ඒ අර නම්බු නාමයක් ගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මොකද කරන්නේ? නමුත් අන්න මේ විදියට ප්‍රතිපදාවක් මේ නිසරණවණයක් අඳුනගත්ත කෙනෙක්, කාලයක් තිස්සේ වැඩ කරන කෙනෙක් තේරුම් ගන්නවා ඒවා නෙමෙයි මේ නියම වැඩේ. නියම වැඩේ සඳහා කරන අනුග්‍රහයක් විදියට මේ මේ කාලයක් තිස්සේ මේ බණක් භාවනාවක් කරගෙන යා යුතුයි කියන අදහස ඒ කෙනෙක්ට වැඩියම දුර නැහැ. දුර නැහැ. ඉතින් අර අර බුදු කෙනෙක් කියන කතාව අපි වරදවා තේරුම් ගත්ත බව හරි, අපිට කියව ගන්න බැරි බව හරි, නමුත් අන්න කියව ගන්න විදිහක් තියෙනවා. ඒක තමයි අර මම කලින් කිව්වේ. අර මොකද්ද? එයා හික්මෙන්නෙක්, හික්මීමක් ඇති කර ගන්නවා මේ බුදු කෙනෙක් කියන කතාවට අනුව. තාම මෙයාට තේරෙන්නේ නැහැ. ඒක පැහැදිලි. හැබැයි ඒ කියන කතාව විශ්වාස කළා, ඒ කියන කතාව මත පිහිටලා යම් කිසි විදියක හික්මීමක් මෙතනට ඇති කර ගන්නවා. එහෙම දෙයක් ඇති කර ගන්නවා. එතකොට ඒකනේ ඔය බණ අහනකොටත් මේ විදියට අහන්න කියලා යම් කිසි විදියක කියනවනේ. නිකන් ඒ ඒ කියන බණේට කැප වෙලා පේ වෙලා ඒ දිහාවට කණ යොමු කළා මේ දෙයට ඇහුම්කන් දෙන්න කියලා කියනවා. ඕහිත සෝතෝ කන්නවල අහන්න කියලා කියන්නේ. දැන් කන්නවන්න කොහොමද කියලා ප්‍රශ්නයක් මතුවේද දන්නේ. එසේ නමුත් මේ කන්නවල බණ අහන්න කියලා කියන්නේ. එහෙම තමයි බුදු කෙනෙක්ගේ බණ මෙතනට අහන්නේ. සද්ධාව පිහිටෝගෙන ඒ කියන කතාව ගැන විශ්වාසයක් සහිතව මේක අහනවා. එතකොට එයා හික්මෙන්නේක්, සාමාන්‍යයෙන් හික්මෙන්නේක්. හැබැයි හික්මෙන්නා දවසක මේ කී දේ සාක්ෂාත් කරාට පස්සේ එයා තවදුරටත් හික්මෙන්නේක් නෙමෙයි. එයාට තවදුරටත් අර කියන බණේ අදාළත් නැහැ. එයාට තවදුරටත් අර නොතේරීමක් නැහැ. එතකොට ඔන්න ඔය විදිහේ ස්වභාව දෙකක් අපිට වෙන හැර දක්වන්න පුළුවන් සරලව. අර බුදු කෙනෙක් කියන වචනේ තේරිලා නැහැ. හැබැයි මෙයා හික්මෙන්නේක් බවට පත් වෙලා. ඒ කියන විශ්වාසයෙන්, ශ්‍රද්ධාවෙන් මෙතනට බණ අහනවා. අහන්නේ නිකන් අර නිකන් කොහමද ඒක කියන්නේ? නිකන් මේ කියන කතාව නිකන් අපි හිතමු බොහොම මියුරු සංගීත රාවයක්. අර ගාන්ධාර්වේගී සංගීතයේ ඉක්මලා ඉක්මවලා කියපු අපි හිතමු අර නිහඬේ හඳින් වෙන සංගීත රාවයක් වගේ මේ කියන කතාව අහනවා. එහෙම නැත්නම් අර මුහුදු වෙරළකට ගියාම මේ මුහුදේ සංගීතය අපි අහගෙන ඉන්නේ මොන වගේද? දියඇල්ලක් ගාවට ගියාම දියඇල්ලේ නැගෙන ඒ මියුරු හඬ අපි අහන්නේ මොන වගේද? ඔය ලස්සන කුරුල්ලෙක් නාද කරනකොට ඒ නාදේ කොච්චර ප්‍රිය ගතියකින් අපි අහනවද කියලා. මෙන්න මේ වගේ මේ යෙදෙනා වැඩේට කරනා වැඩේට මේ අහන බණ කතාවට සද්දා පීඨවගෙන මේ බුදුන් කෙරෙහි සද්දා පීඨවගෙන මේ බණේ අහනවා. ඇහුවට තේරෙන්නේ අල්පයි, අවමයි තේරීම. කමක් නැහැ. නැවත නැවත මේ දැනට අහනවා. බණක් භාවනාවක් වඩනවා. වඩනකොට වඩනකොට තේරෙන්නේ මොකද්ද? අන දවසක මෙයා මේ ලෝක ස්වභාවය ඉක්මවල යනවා. තවදුරටත් අර පරහ නැහැ, තේරුම් ගන්න අමාරු පරතරේ නැහැ. හැබැයි ඉතින් දැන් එයා කියන කතාව තේරෙන්නේත් නැහැ. චොන්න විදිය අමුතු කතන්දරයක් තමයි තියෙන්නේ. ඉතින් මේක තේරුම් ගන්න තියෙන හොඳම ස්වභාවය තමයි අර බුද්ධ ස්වභාවය විදියට අඳුන්නලා දුන්නේ මොකද්ද කියලා ගත්තොත්, අන්නේ අඳුන්නලා දීපු දේ අපි තුල පුරුදු කරන්න පුළුවන්. මොකක්ද අඳුන්නලා දුන්නේ? මම මේ අවදි වූ තැනැත්තා. අවයානස් පියෝ අවයානස් මේ අවදි භාවයක් සහිතව තමයි මම කල් ගෙවන්නේ. හරියට නිකන් අර කණ්ණාඩියක් වගේ ඇති දේ ඇති හැටියට පෙන්නනවා. පෙන්නනවා. කණ්ණාඩියට දොස් කියලා වැඩක් නැහැ, පේන දේ කැතයි කියලා. එහෙම දොස් කියලා වැඩක් නැහැ. ඒ වෙනුවට කණ්ණාඩියේ ස්වභාවය මොකද්ද? පේන ඇති දේ ඇති හැටියට පෙන්නනවා. එතකොට ඔය සිහිය පුරුදු කරනකොටත් අපි කියනවා ඒක කණ්ණාඩියක් වගේ. කණ්ණාඩියක් වගේ, කණ්ණාඩියකින් පේනා වගේ තමුන්ගේ ස්වභාවය තමුන්ට පේනවා. එතකොට ඉතින් ගොඩ දෙනෙට තේරෙනවා කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා කියලා. එහෙම චෝදනාවක් එන්න පුළුවන්. පේන්නෙම මේ නාවර පෙරාගෙන, හොටු පෙරාගෙන, කොණ්ඩේ අවුල් වෙලා මේ විදිහේ යක්ෂෙක් වගේ එකෙක් තමයි පේන්න පටන් ගන්න. ඉතින් මොකද කරන්නේ? ඉතින් ඕක තමයි තිවිලා තියෙන්නේ මෙච්චර කාලෙ. මේ අපායට ගහපු කැලෙන්ඩරයක් වගේ නේ. ඉතින් මොකද කරන්නේ? ඉතින් ඒක තමයි ස්වභාවය. එතකොට අන්න මේ කණ්ණාඩිය පොලේ ගහලා හරියන්නේ නැහැ. අර නන්දාමාලිනී කියන වගේ කණ්ණාඩිය බිඳලා හරියන්නේ නැහැ. නන්දාමාලිනී නේද ඒක කියන්නේ? මන් දන්නේ. එසේ නමුත් කණ්ණාඩියට වෛර බැඳලා හරියන්නේ නැහැ. මේ වෙනුවට සිහියක් කියන්නේ කණ්ණාඩියක් වගේ ඒ ඇති සැටියෙන් පෙන්눔 කරනවා. පෙන්눔 කරනකොට පේන චිත්‍රයේ කොච්චර කැත වුණත් ඒක නෙමෙයි අපේ පුහුණුව. නැවත නැවත මේ ඇති සැටිය දක්නා ආකාරයෙන් මේ කටයුතු කිරීමක්. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? මම නිකන් හරියට මේ කණ්ණාඩියක් වගේ. කණ්ණාඩියක් වගේ. එතකොට භාග්‍යවතුන් වහන්සේලා ගාවට කෙනෙක් ගියාම එයාට පේන්නේ නිකන් අර කණ්ණාඩියකින් මුණ බැලුවා වගේ, තමුන්ගේ ස්වභාවය තමුන්ටම පේනවා වගේ ගතියක්. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ තුල අර විදියට පෙන්눔 කරන ස්වභාවයක් නැහැ. බලන කෙනා අනුව තමුන්ගේ ස්වභාවය අනුව පේනවා වෙන්න පුළුවන්. ඔය බණ කතාවල ඔය පුද්ගලයෙක් ගනුදෙනු කරනකොට දැන් මේ තැනත් එක්ක ගනුදෙනු කරපු ආකාරය වුණත් ඒ දාන බෝලේට තමයි බැට් කරන්නේ. හරි ලස්සනයි. හරි ලස්සනයි. එතකොට ඒ දාන බෝලේට බැට් කරාම මේ කාගේ ස්වරූපයක්ද පේන්නේ? පේන්නේ එන මනුස්සයාගේ ස්වරූපේ. වෙන මොකුත් නෙමෙයි පේන්නේ. අර එයා ඇවිල්ලා එයාට අදාළ ප්‍රශ්නයක් තමයි අහන්නේ. ආ ඒ ප්‍රශ්නෙට උත්තර දෙනවා. මේ ප්‍රශ්නෙට උත්තර දෙනවා. එතකොට සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ වුණත් කියන නිකන් බැට්මන්ගේ දක්ෂතාවයේ පේන නම් හොඳ බෝල ටිකක් වැටෙන්න ඕනේ. එහෙම නැතු ඉතින් වැඩක් නැහැ. හොඳ බෝල් ටිකක් වැටෙන්න ඕනේ. දැන් ඔය Q&A එකක වුණත් ඒ වගේ තමයි. වැටෙන බෝල අනුව තමයි මේ මැච් එක යන්නේ. එතකොට ඉතින් සාපුත්තු බෝල දැම්මාම ඉතින් ෆුල් ටොස් දැම්මාම ඉතින් වදිනවා බව හැබැයි ඉතින් මොකද කරන්නේ? හැබැයි අමාරු බෝලයක් වැටුනහම ඔය අන්තං කොහොමද විකට් එකක් බේරගෙන මේකට ලෑල්ල දාගන්නේ කියලා අන්න අර බැට්මන්ට උනත් පොඩි චැලෙන්ජ් එකක් තියෙනවා. ඉතින් ඔය වගේ දෙයක් තමයි තියෙන්නේ. අර භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහාම මේ තැනත්තට අන්න තමුන්ගේ ස්වභාවය සහිත කණ්ණාඩියක්. කණ්ණාඩියකින් තමුන්ට තමුන්ම පේනා වගේ 아무තු ගතියක් තමයි එතන තියෙන්නේ. අර විදියට වෙනම පෙන්눔 කිරීමක් නැහැ. මේ වෙනුවට මේ එන පුද්ගලයාට අනු මොනවද දෙයක් පෙන්눔 කරනවා. වතුර දෙබිල වැළුවාම අපිට පේනවා. මොකද්ද ඒක? අපි හිතන ඉතින් අර නාසිසස්ද කොයිද වගේ කියලා ලස්සන ගෑනු ළමයි කියලා බදා ගන්න යන්නේ ඉඩ තියෙනවා. හැබැයි බලනකොට මේ තවුන්ගේම ස්වරූපේ තමයි පෙනිලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට 아무තු ක්‍රියාවලියක් ඕක තේරුම් ගන්න හොඳම දේ තමයි අන්න මෙන්න මේ කී විදිහේ කණ්ණාඩියක් වගේ ස්වභාවයක් තමුන් තුළ පුරුදු කරන්න. පුරුදු කරන්න. ඒ පුරුදු කරන්න කරන්න මේ බුදුරජාණන් වහන්සේ කියන කතාව අපිට වැඩි වැඩියෙන් තේරුම් යන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කොච්චර උරුමකම් කිව්වත් මේ ශාසනේ මටම උරුමයි කියලා ප්‍රකාශ කරත් රජමහා විහාරවල අධිපතිකම් දරුවත් මේ කියන කතාව තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. මොකද හේතුව අර ලෝක ස්වභාවය සහිතව නේ කල් ගෙවන්නේ. මේ ලෝක ඉක්මෝලා ගියපු කතාවක් කොහොමද ලෝක ස්වභාවය සහිතව තේරුම් ගන්න? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේක නිසා මේ ශාසනයේ නියමුරුමක්කාරයෝ කවුද කියන ප්‍රශ්නේ තියෙනවා. ඈ කියනවා මම තමයි මේ ශාසනයේ හොබවන්නේ. මම තමයි මේ ස්ථානයේ අධිපති. මම තමයි මේ පෙරහැර කරන්නේ කියලා කෙනෙක් පෙන්눔 කරන්න උත්සාහ ගන්නවා. කියන්න උත්සාහ ගන්නවා. නමුත් අන්න කොහොම කිව්වත් ඒගොල්ලන්ට උරුමකාරීත්වයක් තියෙනවාද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වෙනුවට සමහර විට අර වරුවට ආපු කෙනෙක්, දවසට ආපු කෙනෙක්, කවුදෝ කෙනෙක් මේ උරුමකාරීත්ව ලබාගෙන ඉවරයි. ඉතින් මොකද කරන්නේ? හරි අසාධාරණයි. අසාධාරණ නමුත් ඒක තමයි ක්‍රමවේදය. ඒක නිසා තම තමුන් මේ විදිහට අවදි භාවයක් කණ්ණාඩියකින් බලනා වගේ තමුම්ම දිහා බැලීමක් පුරුද කරොත් ඕක තමයි ඔය බුද්ධ ස්වභාවය. මේ බුදු හිතක් තමයි මොහොතකට හරි වඩන්නේ. අපි හිතමු හුස්මක් අවදිව බලන මොහොතක්, පියවරක් අවදිව තියෙන මොහොතක් මේ වගේ අවස්ථාවක් ගත්තොත් අන්න ඔය බුදු හිතක් වඩන මොහොතක්. මොහොතකට, සුළු මොහොතකට, ක්ෂණයකට බුදු හිතක් වැඩුවා. ඊළඟ මොහොතේ නැවතත් ලෝක ස්වභාවය මතුවෙන බව හැබෑව. කමක් නැහැ. නැවත නැවත පුරුදු කරනකොට අර කී බුද්ධ නැමැති ස්වභාවය, බුද්ධ කී ස්වභාවය, අර විදිහට මේ අවදි වූ තැනැත්තා, මේ අවදි භාවය මේ තැනැත්ත තුළ වැඩි වැඩියෙන් දියුණු වෙනවා, දියුණු වෙනවා. අර විදිහට බුදුරජාණන් වහන්සේ නිකන් කන්දක් උඩ ඉඳලා වගේ අපි දිහා බලලා මේ විදිහට බණක් කියනවා. බණක් කියවහම ඒ කියන බණේ මොක වුණත් අපේ මනසට මේක ආපු ගමන් මේක විකෘති කළා තමයි අපි තේරුම් ගන්න. මේකනේ කියන්නේ අර මේ අර ටීචින් එක තීරණය වෙන්නේ මේ මේ ටීචර් මත විතරක් නෙමෙයි. මේ වෙනකොට මොකද්ද? ආ ටීචයි අර ඩිසයිපල්ුයි, එහෙම නැත්නම් ගුරුවරයයි ගෝලයයි දෙන්නම එකතු වෙලා තමයි ටීචින් එක හදන්නේ. අර බුදු කෙනෙක් මොන බණක් කිව්වත් අපේ මනසට ආපු ගමන් අපි ඒක ග්‍රහණය කරන්නේ විකෘති කළා. විකෘති කළා. අර විදිහට මේ රීඩ් කරන විදිහේ එරර් එකක් තියෙනවා. මේක කැලිබ්‍රේට් වෙලා නැහැ හරියට. ඉතින් මොකද කරන්නේ? තියෙන එකෙන් මේ මොකක් හරි කරන්න වෙන්නේ. ඉතින් ඒක නිසා අන්න හැම වෙලේම මේ 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 බුදු බණ මොනවා කිව්වත් අපිට තේරෙන්නේ, අපි තේරුම් ගන්නේ විකෘතියක්. නියම බණේ තේරුම් ගන්න නම් ක්‍රමවේදේ තමයි අන්න බුද්ධ ස්වභාවයක් තමුන් තුළ තියාගන්න ඕනේ, ඇති කරගන්න ඕනේ. මේක ඉතින් ක්‍රමානුකූලයි, ටිකෙන් ටික මේ බුද්ධ ස්වභාවයක් වඩනවා. හුස්මකට දෙකකට, පියවරකට දෙකකට වඩනවා. භාවිත බහුලීකත කරනවා. සාමාන්‍ය වෙයි මෙත්තානි සංස සූත්‍රය අහලා තියෙනවනේ අපි, භාවිතාය බහුලීකතාය අනිකතාය වත්තුකතාය අනුන්ටිතාය පරිචිතාය සුසුමාරද්දාය කිය. ඔය විදිහට මේ මේ මෙත්තානි සංස මෛත්‍රී සිතක් වඩන්න කියලානේ කියන්නේ. නමුත් මේ සිහිය ගැන කියන කොටත් කියනවා ඔය වචන ටිකම දාලා කියනවා. යානිකතාය වත්තුකතාය අනුන්ටිතාය පරිචිතාය සුසුමාරද්දාය මේ භාවිතාය බහුලීකතාය ඔය විදිහට කියනවා. එතකොට ඔය අපි ගත්තොත් ඔය චප්පාණ සූත්‍රය වගේ වුණත් ඔන්න බලන්න පුළුවන් මේ මේ කියලා කියලා අන්තිමට මේ සිහිය මෙන්න මේ විදිහට නැවත නැවත භාවිතාය බෞලීකතාය කියලා ඔන්න ඔය විදිහට ප්‍රකාශ කරනවා, කියනවා, පැහැදිලි කරනවා. ඉතින් එන්නේ විදිහට වැඩි යුතුයි. වඩනකොට වඩනකොට තමයි අන්න අර ලෝක ස්වභාවයේ වැඩි වැඩි ඉක්මෝලා ගිහිල්ලා බුද්ධ ස්වභාවයක් අපි තුලත් ඇති වෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ වැඩි ඉන්නේ කොහෙද? අර පිළිමයක්, බාහිරයේ පිළිමයක් තුලවත්, අර පන්සලේ බෝ මළුවේවත්, එහෙම නැත්නම් විහාර මළුවේවත් නෙමෙයි, මේ පුහුණු කරන කෙනාගේ හිත තුළ බුදුන් පහළ වෙනවා ටික ටික. බුද්ධකී ස්වභාවය පහළ වෙනවා. ඒකින්ද ශාසනේ පවතින්නේ ඕකෙන්. වෙන දෙයක් නැහැ. වෙන ක්‍රමයකට පවතින්නේ නැහැ. අර චාරිත්‍ර ටික විතරක් රැකගෙන යන්න ගියොත් වැරදින දිවිය හොයා ගන්නත් බෑ. ඒකනේ ගොඩ දෙනෙට වැරදිලා තියෙන්නේ ඒක නිසා. ඉතින් දුකයි. නමුත් කරන්න දෙයක් නැහැ. වෙන වෙන දේවල් ප්‍රමුඛ කරගෙන ලෝක සභාව රජ කරගෙන කල් ගෙවනවා. අර විදියට රාණක නැමැති බෙරයක් ගැන කියන්නේ. ඥානක නැමැති බෙරයක් තියුණා මහණෙනි. මේ රජවරු පිරිසකට හරිම වටිනා පතුරු විශේෂයකින් තමයි මේ බෙරේ හදලා තියුනේ. මේ බෙරේ ඈතට හඬ අස්වන්න පුළුවන්. මේ ජනපදයකට පදේශයකටම එකයි මේ විදිය බෙරයක් තියුනේ. ඉතින් මේ රජවරු බොහොම උත්කර්ෂවත් විදියට මේ බෙරේ හඬ ඇස්සෙව්වා. හඬ නගමින් තමන්ගේ අවශ්‍ය උත්සව කටයුතු වලට පාවිච්චි කරමින් කල් ගෙව්වා. රොහම ඉන්නකොට කල් ගෙවනකොට ඔන්න මේ එක පතුරක් ගැලවිලා ගියා. දැන් මොකද කරන්නේ? අර ඔරිජිනල් මැටීරියල් එක නැහැ. ඉතින් ඒකට කූණියක් ගැහුවලු. තව පතුරක් ගැලවුණාලු තව ටික දවසක් යනවා. ඒකටත් කූණියක් ගැහුවලු. අන්තිම රොහමම ගිහිල්ලා බෙරේ නැති වෙලා ගියයි කූණිය ටිකක් විතරක් ඉතුරු නැහැ කියලා කියනවා. ඉතින් ඕක තමයි වෙලා තියෙන වැඩි හරියක්. අර විදියට මේ මේ ලෝක ස්වභාවයක් සහිතව මේ කියන කතාව තේරුම් ගන්න බෑ. ඒක හොඳටම පේන දේ තමයි බුදුරජාණන් වහන්සේ අර කොහොම ඇහුවත් උත්තරේට දෙන්නේ මොකද්ද? උපමාව දීලා නවත්තනවා. කොහොම කිව්වත් ඕක තේරුම් කරන්න බෑ. මේකනේ වැඩි. අර විදිහට බුදුරජාණන් වහන්සේ මොන බණේ කිව්වත් අපේ මනසට ග්‍රහණය වෙන්නේ මේක විකෘති වෙලා. අර විදිහට විකෘති වෙලා ග්‍රහණය වෙන්නේ. එතකොට බොහොම මොන විදිහට කිව්වත් තේරුම් කරන්න බෑ. ඉතින් උපමාවක් කියලා ෂේප් කරලා යවනවා. ඉතින් ඔය උපමනකින් තේරුම් ගන්න බබා කියලා ඔළුව අත ගාලා යවනවා. ඉතුරු ටික තේරුම් ගන්න නම් ක්‍රමවේදේ මොකද්ද? මෙන්න මේ බුද්ධ කී ස්වභාවයක් සමුන්තුල ඇති කරගත්තොත්, මෙන්න මේ විදිහට මේ ලෝක ස්වභාවයේ ඉක්මවලා ගියොත්, මේ මනස ඉක්මවලා ගියොත්. දැන් මම කලින් කිව්වා මේ මනස ඉක්මවල යෑමක් ගැන. එතකොට මම කිව්වේ මේ මනස කියලා අපි අඳුනන දේ. එතකොට අපි ඇත්තටම මනස කියලා අඳුනගෙන තියෙන්නේ නිවැරදි මනස නෙමෙයි ඔය. නේද? හිත කියලා අඳුනගෙන තියෙන්නේ මේ හිතේ පහළ වෙන අරමුණු. අරමුණු තමයි අපි හිත කියලා අඳුනගෙන තියෙන්නේ. හිතේ ස්වභාවය නෙමෙයි ඔය අඳුනගෙන තියෙන්නේ. අර සද්ද තමයි අපි අඳුනගන්නේ. නිහඬ බව අපි අඳුනගන්නේ නැහැ. නිහඬ බව අපිට ග්‍රහණය වෙන්නේ නැහැ. පුහුණුවක් කරන කෙනෙක් කියනවා අන්න නිහඬ බවකින් සද්දයක් මතුවෙලා නිහඬ බවට දිය වෙලා යනවා. තාමත් එයාට නිහඬ බව නෙමෙයි ගෝචර. හැබැයි යා කියනවා සද්ද එන්නේ නිහඬ බවක ඉඳලා. අන්න පුහුණු කරන කෙනාගේ වෙනස. අර ඉදි හික්මෙන්නේගේ. හික්මිලා ඉවර වුණාම මොකද වෙන්නේ? ආ යාගේ අවධානය අන්න සද්ද ඉක්මෝලා නිහඬ බවට ගිහිල්ලා. අන්න ඒ විදිහේ වෙනසක් පරිවර්තනයක් සිදු වෙනවා. ඉතින් ඒ විදිහේ වෙනසක් පරිවර්තනයක් අපි තුලත් ඇතිවීම සඳහා අද දවසේ මේ විචිත්‍රවත් සිදුවීම, මේ විචිත්‍රවත් භාග්‍යතුන් වහන්සේගේ පැහැදිලි කිරීම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අද දිනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ඉතා වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. සහභාගී වූ අයගේ පහසුව තකා සුළු සාරාංශගත කිරීමක් කරනවා සුපුරුදු ලෙස. අද දිනේත් ධර්මදේශනාවට පාදක වෙච්ච මූලික කාරණය වුණේ කොහොමද අප තුළ බුද්ධ ස්වභාවයක් ඇති කරගන්නේ, කොහොමද අප තුළින් ඒ ස්වභාවය දකින්නේ කියන කාරණාව අදාළ කරගනිමින් ස්වාමීන් වහන්සේ ධර්මදේශනාව ඉදිරිපත් කරේ. ඒට පාදක වෙච්ච බුදුන් වහන්සේගේ කාලයේ සිදු වූ යම් සිද්ධියක් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරා. එක්තරා බ්‍රාහ්මණෙක් බුදුන් වහන්සේ වැඩම කර මාර්ගයක් දිගේ යනකොට මේ අඩිපාරව බුදුන් වහන්සේගේ පිපතුල් ස්වභාවය දැක්කා. ඒ දැකලා මේ මිනිස්සෙක් නොවේ කියන කාරණාව හිතෙහි ඇති වුණා. ඇති වෙලා දැනගන්න උවමනා වුණා මේ කවුද කියන්නේ. ඉතින් අපි මේ සිය දේවල් දකින්නේ ලෝක ස්වභාවයකින් අපි තුළ අපි තීරණ ඇති කරගන්නේ අපේ මනසේ තියෙන සීමාවන් තුලයි. නමුත් බුදුවරයෙක් එය ඉක්මවා ගොස් ලෝක ස්වභාවය ඉක්මවා ගොස් ඒ මනස ඉක්මවා ගොස් ලෝකේ දකින ආකාරයක් තිබෙන්නේ. ඉතින් මේ බ්‍රාහ්මණයත් මේ විදිහට අපි හිතන විදිහටම ලෝක ස්වභාවයෙන් මේ තීරණය අරගෙන යනවා. මේ පාර දෙකේ ගිහිල්ලා බුදුන් වහන්සේ දැකලා එතකොටත් හිතනවා මේ මිනිස්සෙක් වෙන්න බෑ. පොද මේ කියන කුතුහලය පුතුලත් ඇති වෙනවා. එහෙම ඇති වෙලා මේ ප්‍රශ්න කීපයක් අහන ඔබ වහන්සේ දෙවි කෙනෙක්ද? මොකද අප මනස තුළින් දකින්නේ අපිට අවබෝධ කරගන්න බැරි දෙයක් තියෙනවා නම් අප ඒක දෙවියෙකුට, එහෙම නැත්නම් බ්‍රහ්මණයෙකුට, යක්ෂයෙකුට මේ වගේ කාට හරි පවරනවා. ඉතින් එහෙම තත්ත්වයක් තමයි මේ බ්‍රහ්මණයටත් ඇති වුණේ. එහෙම ඇති වෙලා අහනවා ඔබ දෙවියෙක්ද, ඔබ ගහන්ධර්වයෙක්ද, යක්ෂයෙක්ද, ඊට අමතරව එහෙම නැත්නම් මේ තිරිසන් යෝනියේ කෙනෙක්ද කියන මේ ප්‍රශ්න බුදුන් වහන්සේ අහනවා. බුදුන් වහන්සේ ඒ කිසිවකටත් අදාළ කෙනෙක් නෙවෙයි කියලා පවසලා කියනවා මම දෙවියෙක් ගහන්දරක නෙවෙයි, මම මේ සියලු ස්වභාවය ඉක්මවා ගොස් සිටින කෙනෙක් කියලා. ඒට අදාළ උපමා වකින් බුදුන් වහන්සේ බ්‍රාහ්මණයාට උත්තරය දෙනවා. පුල් මලක් දියේ මඩේ හැටගෙන එම දියෙන් සහ මඩෙන් පෝෂණය වී එහි නොතැවිරි ඉහළට එසවී තිබෙනවා. ඉතින් ඒට අදාළ ගාථාව තමයි අද ධර්මදේශනාවට උපමා වුණේ. බුදුන් වහන්සේ කියනවා එහි මම තස්මා බුද්ධෝ හි බ්‍රාහ්මණෝ කියන ඒ මූලික කාරණාව තමයි අද ඉස්මතු කර ගත්තේ අපේ ධර්ම දේශනාවට. ඉතින් කොහොමද අපි මේ අප තුළත් මේ බුද්ධ ස්වභාවය ඇති කරගන්නේ කියන කාරණය ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ක්ෂණයක් හෝ සතිය හුස්ම රැල්ලක් පියවරක් තුළ පිහිට වීම තිබෙන කාලය තුළ අප තුළ මේ බුද්ධ ස්වභාවය ඇති වෙනවා. ඒක තමයි අපි ඇති කරගන්න ඕනි. කොහොමද අපි ඒක ඇති කරගන්න කියන කාරණය තමයි අපි මෙතුවක් කල් මේ වැඩසටහන තුළින් පුහුණු කරේ, පුහුණු කරන්න උත්සාහ කරේ. ඉතින් ධර්ම දේශනාව නැවතත් YouTube channel එකෙන් නිස්සරණ වනේ වෙබ්සයිට් එකෙන් එහෙම නැත්නම් XLR එකට ගිහිල්ලා නැවත සමන් දෙන්න පුළුවන්. ඉතින් ඉතාම ලස්සන ධර්ම දේශනාවක් සියලු දෙනාටම ඉල්ලා සිටිනවා. නැවත නැවතත් මේ ධර්ම දේශනාවට සමන් දෙන්න, තමන් තුළ ඒ බුද්ධ ස්වභාවය ඇති කරගන්නට, ඒ මනුෂ්‍යත්වය ඉක්මවාගේ ස්වභාවය ඇති කරගන්නට උත්සාහ කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඊළඟට තිබෙන්නේ එම ස්වභාවය ඇති කරගන්න ආධුනිකයෙකුට කොහොමද පුහුණුව පටන් ගන්න කියන කාරණාව සම්බන්ධයෙන් අත්පත්‍රිකාවක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහය යටතේ නිර්මාණය කළ තිබෙනවා. එම පත්‍රිකාව ඉදිරිපත් කිරීමටයි පුහුණුව ආරම්භ කිරීමට උත්සාහ දක්වන කෙනෙක්, උනන්දුවක් දක්වන කෙනෙක් වෙනුවෙන් වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් මෙම වීඩියෝ පටි දෙක නරඹලා කොහොමද මේ මූලික පුහුණුව පටන් ගන්න කියන අදහස ඇති කරගන්න මෙම වීඩියෝ පටි දෙකේ මූලික කාරණා සම්බන්ධව ඉතාමත් පැහැදිලිව හොඳ විස්තරයක් අඩංගු වෙනවා. සතිමත් ඇවිදීම කරන්නේ කොහොමද, සතිමත් හිඳ ගැනීම කරන්නේ කොහොමද, මේ පුහුණුව පටන් ගන්න කොහොමද කියලා වීඩියෝ පටි දෙක නරඹලා ඒ පිළිබඳව මනා වැටහීමක් ඇති කරගෙන වඩා වැදගත් වෙන්නේ තමන්ගේ පුහුණුව පටන් ගන්න. ඉතාමත් සුළු කාලයකින් හෝ මේ පුහුණුව පටන් ගන්න. ආරම්භයේදී දිනයේ වෙන් කරගත්තු කාලයක් ඇතුළත උදෑසන හෝ රාත්‍රියේ නිින්දට යෑමට පෙර වෙන් කරගත්තු කාලයක් ඇතුළත සුළු වේලාවකින් තමන්ගේ පුහුණුව පටන් ගන්න. ආරම්භයේදී සතිමත් හිඳ ගැනීම විනාඩි 15ක් කරලා ඒ සමගම සතිමත් හිඳ ගැනීම කරන්න පුළුවන් ඉතිරි විනාඩි 5 කාලය ඇතුළත. සතියක් පමණ තමන්ගේ පුහුණුව කරලා ප්‍රමාණිකූලව මේ පුහුණු කාලය වැඩි කරන්න පුළුවන් විනාඩි 10 විනාඩි 15 පැය භාගයේ මේ ආකාරයට සතියක් පමණ කිරීමෙන් පසු පැය දෙකක පමණ කාලයකින් තමන්ගේ පුහුණුව සිද්ධ කරලා එම අත්දැකීම් අප වෙත ලියා එවන්න පුළුවන්. කොහොමද තමන්ගේ පුහුණුව කියලා එම අත්දැකීම් ලියන්නේ ලිවීමේදී මූලිකවම තමන්ගේ සතිමත් පුහුණුව මූලික අරමුණ මොකක්ද? ආනාපාන සතියද, එහෙම නැත්නම් උදරයේ පිම්බීම හැකිලීමද? මේ සතිමත් හින ගැනීමේදී නම් ඊළඟට සතිමත් ඇවිදීමේදී ආදේ ස්පර්ශයට කොහොමද සතිමත් උනේ? ඊළඟට කොපමණ වාර ගණනක් සතිමත්ව ඇවිදින්න පුළුවන් වුණාද? මේ ස්පර්ශය ඊට අමතරව පාදේ බර මාරු වෙන ආකාරය මෙයා විස්තර ඇතුළත් කරලා ඊළඟට සතිමත් හිඳ ගැනීමෙන් හුස්මරැලි කීයක සතිය පිහිටව ගන්න පුළුවන් වුණාද? මේක ඉතින් හරියටම හුස්මරැලි 5ක් 10ක්ද කියලා කියන්න ඕනේ. approximately කොච්චර ප්‍රමාණයක් මේක තියාගන්න පුළුවන් වුණාද කියන කාරණය සඳහන් කරලා ඊළඟට සතියෙන් පිට තමන්ට යම් හැඟීමක් තිබෙනවා නම් ඔකේ දැන් ඉන්නේ මම හුස්ම රැල්ලේ නෙවෙයි වෙනත් අරමුණක කියන කාරණය දැනගන්න පුළුවන් වුණාද? එහෙමනම් නැවතත් කොහොමද සතිමත් අරමුණට ආවේ, හුස්ම රැල්ලට නැත්නම් පාදේ ස්පර්ශයට? මේ කාරණා සියල්ල ඇතුළත් කරලා ඊට අමතරව එදිනදා ජීවිතයේදී තමන්ගේ පුහුණුව කොහොමද උපකාර වුණේ? රැකියාවේදී බිහිම් කටයුතු කරනකොට, ආහාර ගැනීමේදී ඇසිකිලි කටයුතු කරනකොට කොහොමද සතිමත් වුණේ කියන සියලු විස්තර අඩංගු කරලා තමන්ගේ වார்த்தාව අප වෙත ලියා එවන්න පුළුවන්. මේ වார்த்தා ඉදිරිපත් කිරීමට Google Form එක, email address එක මෙහි සඳහන් කරලා තිබෙනවා. පුහුණුව දිනපතා කිරීමට අවශ්‍ය වෙනවා ඒ එහෙම දීර්ඝ කාලයක් කිරීමෙන් පසුව තමයි අපිට මේ පිළිබඳ මනා පරිචයක් මේ අප තුළ ඇතිවන මේ බුද්ධ ස්වභාවය අප තුළින්ම දැක ගන්න හැකියාව ලැබෙන්නේ. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බර්න් වේලාවෙන් 11:30 සිට 1 දක්වාත්, නවසීලන්ත වේලාවෙන් 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. සූම් මීටින් ලින්ක් එක රැස්වීම අංකය සහ මුරපදයක් මෙහි සඳහන් කරලා තිබෙනවා. සියලු දෙනාගේම ඉල්ලා සිටින්නේ හැකි පමණ වැඩසටහන සම්බන්ධ වෙන්න, තමන්ගේ පුහුණුව නොකඩවා කරගෙන යන්න, අලුත් පිරිස් වැඩසටහන සම්බන්ධ කරගන්න, මොකද ඒ තමන්ගේ පුහුණුවටත් වැඩසටහනට සම්බන්ධ වෙන අනෙක් අයටත් උපකාර වෙනවා. සියලු දෙනාගේම අත්දැකීම් ෂෙයා කර ගැනීම නවකින් වැඩසටහන සම්බන්ධ කරලා උන්ට තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගැනීම තුළින් මීළඟට තිබෙන්නේ අද දිනේ අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා අපගේ වැඩසටහනේ තම දහන් පිරිසිදු කිරීම සඳහා අප වෙත සම්බන්ධ වෙන්නේ ධම්මපුත්ත ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ සම්බන්ධ වී සිටිනවා නම් අප උන්වහන්සේ වත්තාම ගෞරවයෙන් පාදර සත්කාර කොට වැඩසටහනට පිළිගන්නවා.
දරුවන් සරණයි ඇහෙනවා නේද?
එහෙම ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. වාසේ වැඩසටහන තමත් අවුරුද්ද පිළිගන්නවා. සාදු සාදු සාදු. අද දිනේ අපේ වාර්තා ඉදිරිපත් කිරීමට නාමන්ත සූදානම් විසිනවා. නාමන්ත, ඔබට අවස්ථාව වාර්තා ඉදිරිපත් කිරීම.
තෙරුවන් සරණයි. බොහොම පින් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි. ස්වාමීන් වහන්සේ මේ එක ලිඛිත වාර්තාවක් අද දිනේ ලැබී තිබෙනවා. මම මේ ඉදිරිපත් කරන්නම්. නමවන කමඨහන් වාර්තාව. සක්මන් භාවනාව. තෙරුවන් වැඳ කමාකොට දෙවියන්ට ඥාතීන්ට පින්දී භාවනාව පටන් ගත්තා. මම දැන් මෙතන ලෙස සීකොට සෑල්ලුවෙන් පියවර කිහිපයක් ඇවිද ගියා. ඉන්පසු සිදුවන දේ කෙරෙහි අවධානයෙන් ශරීරයට යන්න ඇරියා. වම දකුණ ලෙස හුමාරු වන පාදවලට අවධානය යොමු වුණා. පියවර 40ක් පමණ ඒ කෙරෙහිම අවධානය යෙදී තිබුණා. ගමනේ වේගය ඉතා අඩුයි. ටික වේලාවකින් පියවර ඔසවනවා, යවනවා, තබනවා ලෙසත් විලුඹ වදින තැන කකුලේ මැදට සහ ඇඟිලි වලට බර හුමාරු වන ආකාරයේ දැනුණා. පියවර කාපට් එක තුළ කිඳා බසින ආකාරයේ තීව්‍රව දැනුණා. අතරින් පතර සිත පිටතට ගියා. සමහර විට සිත පිටතට යන බව නොදැනුණත් ඒ නැවත එන බව දැනුණා. ඒ උපේක්ෂාවෙන් බලා සිටියා. සමහර විට සිත පිටතට යන්න ගොස් වහාම ශරීරයේ නවතින දුටුවා. සමහර විට සිතට පිටට යන්න දුන්නත් එසේ ගියේ නැහැ, ශරීරයේම සිටියා. සම මස් ඇට වලින් සරි ගුලියක් ඉදිරියට දෙන බව සමහර විට දැනුණා. අස්ථි කිනකට වදින ශබ්දය, කකුල බිම වදින ශබ්දය ඇසුණා. කන ඇතුළෙන් හයි පිච් රැහැයියන්ගේ නාදය මුලදී සාමාන්‍ය ලෙස දැනුණත් පසුව තීව්‍රවත් දැනෙන්න ගත්තා. ශරීරයේ උණුසුම දැනෙන්න ගත්තා. ගමන පුරාම වේගයේ ඒකාකාරීව අඩු වේගයෙන් පැවතුණා. සක්මන් භාවනාවෙන් පසුව පරයන්ක භාවනාවට වාඩි වුණා. කාලේ විනාඩි 40යි. පරයන්ක භාවනාව. ශරීරය සැහැල්ලු කරගෙන සමමිතික වාඩි වුණා. සිත උදරයේ උස් පහත් වන ආකාරයට යොමු වුණා. පළමු ඉතා ගැඹුරු ලෙස උදරයේ ඉහළ පහළ යන ආකාරයත්, පසුව එය තුනිවන ආකාරයත් දැනුණා. ටික වේලාවකින් හුස්ම නොදැනී ගියා. මුලදී සිත පිට නොගොස් උදරයේ කෙරෙහිම යොමු වී තිබුණා. විනාඩි 20ක් පමණ ගත වූ පසු සිත වේගයෙන් පිටතටත් ශරීරයටත් එන ආකාරය දැනුණා. ඒ පාලනය කිරීම අවශ්‍ය වුවත් අපහසු බව දැනුණා. විනාඩි 30ක් 40ක් ගත වූ පසු නැවතත් සිත ඉතා සැහැල්ලු බවත්, ඉතා තුනීවට දැනුණ උදරයේ පිම්බීම හැකිලීම නැතිවන බවත් දැනුණා. ඇස් ඉදිරි පිට අද දර්ශනය වූයේ සුදු පැහැති දර්ශන තලයක්. එම දර්ශන තලයේ සිටිමින් වරින් වර අවශ්‍ය විට උදරයට අවධානය ගෙන ගොස් ඒ ඉතා සියුම් ලෙස ඉහළ පහළ යන ආකාරය දැකිය හැකි වුණා. නාසිකාග්‍රයෙන් හුස්ම ඉහළ පහළ යන ආකාරයත් කල්පනාකොට අවශ්‍ය වූ වහම නැවතත් ඇස් ඉදිරිපිට දර්ශන තලයට හුමාරු විය හැකි බව දැනුණා. ශරීරයේ හිසේ සිට පාද දක්වා ක්‍රමයෙන් ඉහළ සිට පහළට කිහිප වරක් අවධානය යොමු කළා. උදරය හරහා අවධානය යොමු කරන විට එය නිසලව තිබෙන බව දැනුණා. කනින් එන හයි පිච් ශබ්දය බාහිර ශබ්ද පැහැදිලි වැසුණා. කකුල් දෙකෙහි දැඩි වේදනාවක් ආ විට එය මෙනෙහි කරන්න ගත්තා. එලාම් එක පෙදුණු නිසා භාවනාව අවසන් කළා. කාලේ පැය එකක් වර්තාව අවසන් නිසා වයින්ස අවසරයි.
හොඳ, අපි මුලින්ම සක්මන පැත්තට හැරිලා බැලුවොත් සක්මනේ ආරම්භ කරපු හැටි කියනවා. මුලින්ම හොඳට ආරම්භයක් කළා තියෙන, ඊට පස්සේ ටික වෙලාවක් යනකොට දැනෙන දේවල් ගැන ලොකු විස්තරයක් තියෙනවා. ඉතින් මේවා දැනෙන දැනීමත් එක්ක බලන්න වෙනස් වෙන හැටි, මුලින් දැනෙන දැනීමට වඩා ටික වෙලාවක් යනකොට වෙනස් වෙන හැටි, ඊළාට දැනෙන තැන් නොදැනෙන තැන් මේ විස්තර ගොඩාක් විස්තර තියෙනවානේ. ඉතින් මේවයි අතර බලන්න මේ විස්තර වලින් පෙන්නලා දෙන්නේ සබදාම් විසින් මේක ස්ථිරව තියෙන බවක් පරි. එහෙම නැත්නම් මට ඕන විදිහට මේක පාලනය කරන්න බැරි ඉස්සරනේ ඔය හැම එකෙම කියලා දෙන්නේ. අන්න ඒක දකින්න ඕන. දැන් මේක මේ විදිහට වෙනස් වෙනවා, ඊළඟට මට දැනෙන හැටි වෙනස් වෙනවා කියලා විස්තර කියනවත් එක්කම මේවා යටින් තියෙන තව කතාවක්. අන්න ඒ කතාවත් අපි බලන්න ඕන. ඒ කතාවේ මොකද්ද, මේක මට ඕන විදිහට පාලනය කරගන්න බැරුව ඔන්න වෙනස් වෙලා යනවා. ඊළාට එක විදියට තියෙන්නෙත් නෑ. මුලින් දැනනකට වඩා ටිකක් වෙනස් වෙනවා තව ටික වෙලාවක් යනවා. ඊළාට හිත පිට යනවා කියලා කියනවා. පිට ගියාට පස්සේ පිට යන එක දන්නේ නෑ, ඇතුළට එන එක දන්නවා කියන සමහර අවස්ථාවල කියනවා. ඊට බලන්න ඕනේ හිත පිට යන එක නොදැනෙනම මෙයා එළියට පනින්නේ. අපි හිතන් හිටියට මගේ හිත පාලනය කරන්න පුළුවන් කියලා මෙයා නොදැනීම එළියට පනිනවා. හැබැයි ටික වෙලාවක් ගියාට පස්සේ එයාටම තේරිලා ඔන්න ඇතුළට එනකොට මතක් වෙනවා ඇතුළට එනවා කියලා. ඒක දැන් හිත පිට යන එක නොදැනෙනව නම් අන්න නොදැනෙන එක ගැන තව ටිකක් අවධානයෙන් ඉන්න. මොන මොන වගේ විදියටද හිත පිට යන්නේ? ඒක අවස්ථාවක් කියනවනේ පියවර 40ක් විතර ගියාට පස්සේ හිත පිට යනවා කියලා. දැන් බලන්න 40ක් විතර යනකොට මේ දැනෙන එකට තියෙන කැමැත්ත අකමැත්ත මොන හරි වෙනසක් වෙනවාද කියලා. දැන් 40ක් කියුවට හරියටම 40 නෙවෙයි, එක එක දවස්වල එක එක විදිය වෙන්න පුළුවන්. හිත පිට යන්න නොදැනීම හිත එළියට පනින්න ඉස්සෙල්ලා ওই බල බල හිටපු යටිපතුල දැනීම තියෙනවනේ. අන්නේ දැනීමට මොකක්ද වෙන්නේ? ඒක අඩු වෙනවාද, හොඳටම දැලිඳනී ඉඳලාද ඒක පහට මෙයා හිත එළියට පනින්නේ? අන්නේ විස්තරත් බලන්න. එතකොට මේ ගැන තව තමන් ගැන තව වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. තමන් ගැන කියන්නේ මේ ලෝකය ගැන විස්තර තමයි දැනගන්නේ. එතෙන් මේ හිතේ ස්වභාවය මේකේ යටින් තියෙන අර සම්පූර්ණ අපිට පෙන්වන්න නැති කතාව අපිට තේරුම් ගන්න පුළුවන්. ඊළාට පරයන්කයට ඇවිල්ලා බැලුවහම පරයන්කේ දැනෙන දැනීම් ගැන විස්තර වෙලා තියෙනවා. ඊට පස්සේ හැබැයි අන්තිම හරියට යනකොට කියනවා ගොඩාක් විස්තර කියලා කියලා අන්තිම හරියට යනකොට කියනවා අර වෙනදා සුදු පාට වගේ පේනවා. අන්න එහෙම කතාවකුත් තියෙනවානේ. ඊළාට හුස්මත් දැනෙනවා, බඩ පිම්බීම හැකිලීමත් දැනෙනවා. ඒවට ඕනනම් මාරු වෙන්න පුළුවන් කියලා කතාවක් තියෙනවානේ. අන්න එහෙම මාරු වෙන්න පුළුවන් වුණාට කන්ට්‍රෝල් කළ මාරු වෙන්න උවමනාවක් නැහැ. උදේ මේ කරන භාවනාවත් මම කන්ට්‍රෝල් කරන්න යනවා. කන්ට්‍රෝල් කරනවා කියනොත් මම මෙතෙන්ට ඉස්සිලා එන්න ගන්නවා. එහෙම නැතු ඉබේම මෙයාගේ උවමනාවෙන්ම නැහැ යකට යනවනම් හිතේ උවමනාවෙන්ම නිකම් බ්ලැන්ක් එකක් පේන්න ගන්නවනම් අන්න ඒ දේ බලන එක විතරයි තියෙන්නේ. උමනාවෙන් හිතලා මේක නහයකට යන්න, බඩ පිම්බීම හැකිලීමට බලන්න, එහෙම නැත්නම් වෙන වේදනාවක් බලන්න, එහෙම මුකුත්ම වෙනසක් කරන්න ඕනේ නැහැ. අපි උමනාවෙන් හිතලා කරන්න දෙයක් නැහැ. හුස්ම ගන්නකවත් හිතලා නෙවෙයිනේ කරන්නේ. මේ වෙන දේ දැනෙන දෙයට වැඩියෙන් දැනෙන දෙයට හිත යොමු කරලා බලන් ඉන්නක විතරයි තියෙන්නේ. බලන් ඉන්න ඒක විස්තර දැනගන්න. අපි මුකුත් මොනාරි කන්ට්‍රෝල් කරලා බලන්න ගියොත් ඒකේ යථා ස්වභාවය අපිට පේන්නේ දැනෙන්නේ නැහැ. හුස්මට යොමු වෙලා නහයකට යොමු වෙලා බඩ පිම්බීම හැකිලීමට යොමු වෙනවා කියන්නේ මොකක් හරි කන්ට්‍රෝල් එකක්නේ. එතකොට අපි මොකක් හරි බලෙන් මේකට වෙනසක් කරනවා. ඒ වෙනුවට නිකම්ම දැනෙන දෙයට හිත යොමු වෙනෝනම් මෙතෙන්ට ඒක බැලුවට කමක් නැහැ. මොකක් හරි දෙයකට. එහෙම නැතු උමනාවෙන් බලන්න උමනාවක් නැහැ. එහෙම කරන්න ගියපු ගමන් යථා ස්වභාවයට වඩා පොඩ්ඩක් හරි වෙනස් වෙලා තමයි පේන්නේ. අපි උදාහරණයක් විදිහට ගමු පූසෙක් කියමු. පූස දිහා අපි පූසගේ යථා ස්වභාවය තේරුම් ගන්න නම් පූසාවේ ඔහේ යන විදිහට ඌට ඉන්න විදිහට ඉන්න දීලා අපි බැලුවොත් මොකද වෙන්නේ? ඔන්න ඌගේ යථා ස්වභාවය අපිට පේනවා. හැබැයි අපි බලන් ඉන්න විදිහ හරි ඌට තේරෙනව නම් ඌ හැසිරෙන විදිහේ චූටි හරි වෙනසක් සිද්ධ වෙනවා. අපි මෙන්න මේ විදිහට මේ කාමරේ ඉන්න කියලා පූසට බැලුවොත් ඌ හැසිරෙන විදිහ වෙනස්. එහෙම නැත්නම් ඌට ඕන විදිහට ඉබේ හැසිරෙන්න ඇරලා අපි බලන විදියවත් ඌට නොදැනෙන විදියට බැලුවා නම් ඌගේ විදියට තමයි ජීවත් වෙන්නේ. යන්න ඒ වගේම තමයි මේ හුස්ම දිහා හරි අටි අටිපතිල දැනීම දිහා හරි වෙන මොකක් හරි දෙයක් හරි නිරීක්ෂණය කරනවා කියන්නෙම ඒක යථා ස්වභාවය තේරුම් ගන්න නම් අපි නිරීක්ෂණය කරන බවවත් නොදැනෙන්න තමයි කරන්න ඕනේ. දැන් මේකෙදිත් කරන්නේ මගේ දිහාමනේ බලන්නේ. අවසානයේ මේ දැනීම කියලා කියන්නේ මගේ හිතට දැනෙන දැනීම නෙමෙයි බලන්නේ. ඒතර මගේ හිත දිහා බලන්නේ මමමයි. ඒතර හිතෙන් හිත දිහාම බැලීමක් මේ සිද්ධ කරන්නේ. ඒතර මෙහෙම බලන බව හරි දන්නෝ නම් හිතේ හැසිරීම ටිකක් හරි වෙනස් වෙනවා. මොකද මේකේ යථා ස්වභාවය පෙන්වන්න කැමති නැහැ. පෙන්වන්න ගියොත් එයාගේ හෙළුව එළියට එනවනේ. එයාගේ වංචනික ස්වභාවය එළියට එන නිසා බලනවට කවුරුවත් කැමති නැහැ. දැන් අපි බලන්න කොච්චර අපේ හිතවල කොච්චර වංචනික වැඩ තියෙනවද කියලා බැලුවොත් අපි කොච්චර කතා බහ කරත් ගෙදර ඉන්න මිනිස්සු අතර වුණත් කතා බහ කරාට මේ ගෙදරම ඉන්න හොඳට ළඟින්ම ඉන්න අය එක්ක වුණත් කොච්චර හංගන දේවල් තියෙනවද කියලා බලන්න. චූටි චූටි දේවල් හරි හංගන ගතියක් තියෙනවනේ. ඉතින් ඊට වඩා ඇතුළටම හැරිලා මගේ දිහා මගේම හිත දිහා මගේම බැලුවා බලන්න ගියත් මේ මෙයාගේ යථා ස්වභාවය පෙන්වන්නේ නැහැ. එතකොට අපි තව ටිකක් මේ කරන භාවනාව උනත් පොඩ්ඩක් හරි කන්ට්‍රෝල් කරන්න ගියොත් ඒකේ යථා ස්වභාවය හරියටම තේරෙන්නේ නැහැ. ඒ වෙනුවට නිකම්ම බලන් ඉන්න එක තමයි පුරුදු වෙන්නේ. මේකේ මහා ලොකු වැරද්දක්වත් මෙහෙම මේක කරන එකෙන් සම්පූර්ණ ගමන අඩාල වෙලා කියනවා නෙවෙයි ඔය වගේ දේවල් කරනවා. දැන් අපි උනත් මුලදී ඔය වගේ දේවල් කරලම තමයි අන්තිමට මේකෙන් හරියන්නේ නැහැ කියලා තේරෙන්නේ. ඕන කෙනෙක් මුලදී ওই වගේ දේවල් මුලදීනේ මැදට එනකොටත් ওই වගේ දේවල් කරන්න පුළුවන්. පුළුවන් තරම් බලන්න ඕනේ. මෙහෙම කන්ට්‍රෝල් කරන එක පුළුවන් තරම් අඩු කරලා වෙන දේ දිහා බලන්න. හැබැයි මේ වෙන දේ දිහා විතරක් නිකම්ම බලන්න ගියාමත් සමහර වෙලාවට අර වීරය අඩු වෙනෝනේ නිකම්ම බලන් ඉන්නකොට. වීරය අඩු වෙනකොට දන්නේම නැතුව නිින්ද යන්නත් පුළුවන්. කරන්නේ එතෙන්දෙත් අර ක්ලච් බැලන්ස් කරගන්න දැනගන්න ඕන. වීරය අඩු වෙනකොට ටිකක් අර නිින්ද යනවා වගේ ගතිය එනකොට ටිකක් විතර වීරය දාලා බලන්න ඕන කියලා අර පොඩි හරි චූටි කන්ට්‍රෝල් එකක් දාන්න වෙනවා ඒ වෙලාවේ. දාලා ඔන්න බලනවා මේක. ඊට පස්සේ ආයසරයක් මේ වීරය උමනාව නැතුව නිකම්ම බැලින්න පුළුවන් නම් එතකොට ආයසරයක් අර වීරය අඩු කළා නිකම්ම බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. මම හිතනවා තේරුණා කියලා. තව විස්තර දැනගන්න ඕන නම් මේ කෙනා ඉන්නෝ නම් ස්වභාවය හන්නත් පුළුවන්.
එහෙම සොයනස තව විස්තර දැනගන්න ඕන නම් ඔබට පුළුවන් සූමතෝස් වල ඉදිරිපත් වීමට. දැන් තේම ඉදිරිපත් නොවන බවක් පෙනෙන්නේ සොයනස.
ඒ ටික ඇර අනිත් දේවල් report එකේ තියෙන අනිත් විස්තර ඔක්කොම හොඳයි. වැඩි වැඩියෙන් විස්තර බලලා තිනවා. එලාට අවසානයේදී එලාම් එක වැදුනහම නවත්වා කියලා තියෙනවනේ. එලාම් තියාගත්ත නිසානේ ඔය එලාම් එක වදින්නේ නේද? එලාම් නොතිය මේ හිතට නිදහසේ යන්න දෙන්නේ. ඒක වුණත් කන්ට්‍රෝල් කරන්න ඕනේ නැහැ. එලාම් තියාගන්න නැතුව නිකන් මෙයාට බලන්න මෙයා කිසිම කන්ට්‍රෝල් එකක් නැතුව කොච්චර වෙලා ඉන්නවාද. දැන් නැත්තම් දැන් එලාම් එක වදිනකන් ඒකත් ගැන බලාපොරොත්තුවක් අපේ හිතේ දිනවනේ. එලාම් එක වදිනකන් මං ඉන්නවා කියලා. කිසිම බලාපොරොත්තුවක් නැතුව නිකන් අර කාය ජීවිත නිරපේක්ෂව යන්න තියෙන්නේ. ඒතර සමහර දාට එලාම් එක තිබුවාම පැයක් ඉන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි එලාම් එක නැතුව විනාඩි 15ක් 20ක් ඉන්නක ඊට වඩා අතහැරීමක් තියෙනවා කියලා මට හිතෙනවා. මොකද එතකොට හිතටම දැනිලා මෙයාටම එපා වෙලා නේනවා තින්නේ. නැවතිලා ඔන්න නැගිටලා ඇස්තරල වෙලාව බලන. වෙලාව බැලුවාම වෙනදනම් මේ පැයක් හරියට හිටියා කියලා කිව්වට දැන් ඇත්තටම මෙයාගේ කැමැත්තෙන්ම ඉන්න පුළුවන් විනාඩි 20ක් 30ක් වෙන්න පුළුවන්. එතකොට ඒ හරහත් යම් කිසි දෙයක් අපිට ඉගෙන ගන්න පුළුවන්. මොන දෙයක් හරි කන්ට්‍රෝල් කරන්න නැතුව කරන්න පුළුවන් නම් ඒක අර කන්ට්‍රෝල් එකත් එක කරනවට වඩා යම් කිසි හොදක් තියෙනවා කියලා. එහෙම කියලා මුකුත්ම නැතුව නිකන් අර ඉබාගාතය විදිහන එකක් නෙවෙයි. මුලින් ආරම්භයේදී යම් කිසි කන්ට්‍රෝල් එකක් තියෙන්න ඕන. හැබැයි ඒ කන්ට්‍රෝල් එක ටික අතහරින්නත් ඕන. අද ධර්ම දේශනාවේදීත් ඒ වගේ කතාවක් නේ මට හවුන ඉදිරි කියලා තියෙන්නේ. අපි මුලදි මේ මඩේ ඉන්නේ යම් කිසි කන්ට්‍රෝල් එකක් ඇතුව මඩෙන් උඩට එන්න ඕනේ. හැබැයි උඩට ආවට පස්සේ ආයෙත් අර කන්ට්‍රෝල් එක දාන්න ඕනාවක් නැහැ. අවශ්‍ය වෙලාවට හැබැයි කන්ට්‍රෝල් එක දාන්න පුළුවන් වෙන්නත් ඕනේ. හොඳයි.
එහෙමයි ෆයිනන්ස් ඒ වර්තා සම්බන්ධ වජිත් මහවිතාන මහත්මයා ඉදිරිපත් කළ තියෙනවා ප්‍රශ්නයක් නගන්නට මම ඒට අවසර දෙන්නම්. ඔබට දැන් පුළුවන් අන්මියුට් කරලා කතා කරන්න පුළුවන් අජිත් මහත්මයා.
අපේ හැමදෙරෝනේ ගොඩක් පින් ඔබ වහන්සේගේ විස්තර කරන කමඨහන් සුද්ධ කිරීම හරිම වටිනවා. ඔබ වහන්සේට මම හොඳට ඒක තේරුම් ගත්තා. ඔබ වහන්සේට ගොඩක් පින් හම්දුරනේ අපි කෙරෙහි අනුකම්පාවෙන් ඒ ගැන විස්තර කරලා දුන්නට.
හොඳයි. ඉතින් ඔය අර නරක පැත්ත තමයි පෙන්නේ, හොඳ පැත්ත කියන්නේ නැහැ. හොඳ කියන්න ඕනේ නැහැ නේද? පොඩි ළමයි.
එහෙමයි හම්දුරනේ.
දැනට සොයිනන්ස් අපිට එක ලිඛිත වාර්තාවක් ලැබී තිබුණේ යජිත් මහත්මයාගෙන්. ඒ නිසා කාට හරි වාචිකව සතිමත් වීම පිළිබඳව ගැටලුවක් යොමු කරන්නට අවස්ථාවේ තිබෙනවා නම්, හෝ තමන්ගේ සතිමත් වීම ගැන ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න කැමති නම්, ඒ සඳහා ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටිනවා. ඔබට පුළුවන් සූමතෝස්ව ඉදිරිපත් වන්නට. නදීප්, ඔබට අවස්ථාව.
බොහොම පිං නාමන්ත අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේ කලින් වාර්තාවේදී ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නට කිව්වා ඒ අනිත්‍ය කියන වචන කිව්වත් කියලා මට හරියට මතක නැහැ. ඒ වෙනස් වෙන ස්වභාවය දකින්න කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම අර ඊයේ සෙනසුරාදා ධර්ම දේශනාවට සවන් දුන්නා චන්දරතන ස්වාමීන් වහන්සේගේ. එතනදී තව අවස්ථාවක ස්වාමීන් වහන්සේ සඳහන් කරා මහත්ඵල මහානිසංස දෙන ඒ කුසල් සම්බන්ධව පොඩි අදහසක් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරා. දන් දෙන ඒවා කියන්නේ පිරිසනෙකුට දන් දෙනකොට, මිනිස්සුෙකුට දාන දෙනකොට, ස්වාමීන් වහන්සේලා සංඝයා වහන්සේලාට දන් දෙනකොට ඔහොම කියාගෙන ඇවිල්ලා අන්තිමට හොඳම කුසලයේ මට තේරුම් ගත්ත විදිහට කිව්වේ අනිත්‍ය සංඥාව වඩන්න හෝ අනිත්‍ය සංඥාව දකින්න කියන කාරණාව තමයි. එතකොට ස්වාමීන් වහන්සේ පැහැදිලිනේ කියන්නේ විපස්සනා භාවනාවක් වඩන්න ඕනයි කියන එක තමයි මට වැටහුනේ. ඊළඟට ස්වාමීන් වහන්සේ එහෙම වඩන් හෝ දකින්නයි කියන තත්ත්වය එන්නේ අපි දැන් ඔය පරියංකේ හෝ සක්මනේ හෝ වෙනත් ඕනෑම කටයුත්තකදී අපි ඒක සතියෙන් පටන් ගන්නවා. හරි, ඒකට කැමැත්තක් තියෙනවා. නමුත් ඒ සුළු වෙලාවක් යනකොට ඒ අකමැත්ත වගේ තත්ත්වයක් එනවා. ඒ ආසාව නැති වෙලා යනවා. ඊපස්සේ ඔහොම අර රැලි කීපයක් වගේ ස්වාමීන් වහන්සේ, ඔ කියන්නේ ඔය අවස්ථාවද ස්වාමීන් වහන්සේ අපි ඔය අනිත්‍ය සංඥාව මෙනෙහි කරනවා, හරි අනිත්‍ය දකින්න කියලා කියන්නේ? පොඩ්ඩක් ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමක් දැන ගැනීමට කැමති ස්වාමීන් වහන්සේ. බොහොමත්ම පිං.
හොඳයි. දැන් මේ ගැන විස්තර කිව්වොත් මේ කතාව සම්බන්ධ වෙන වේලාම සූත්‍රය ඕන කැමති නම් කෙනෙකුට හොයන්නත් පුළුවන්. ඒකේ විස්තර වෙනවා බුදුරජාණන් වහන්සේ දානය ගැන තමයි පටන් ගන්නෙ. තර දානය ගැන කියද්දි කියනවා තිරිසන් සතෙකුට දානය දෙනවට වඩා පිනක් සිද්ධ වෙන දුසිල්ලත් මිනිස්සෙකුට දෙනකොට, ඊට වඩා පිනක් සිද්ධ වෙන සිල්ලතෙකුට දෙනකොට, ඊටත් වඩා පිනක් සිද්ධ වෙන සෝවාන් උත්තමයෙකුට, ඊළඟ සක්‍රුදාගාමි අනාගාමි රහතන් වහන්සේ කෙනෙකුට දෙන දානය ටික ටික පින වැඩි වෙනවා, ඊටත් වඩා පිනක් සිද්ධ වෙන පසේබුදු කෙනෙකුට දෙන දානය, ඊටත් වඩා පිනක් සිද්ධ වෙන සම්මා සම්බුදු කෙනෙකුට දෙන දානය, ඊළඟට ඊටත් වඩා පිනක් සිද්ධ වෙන සම්බුදු කෙනෙක් ප්‍රමුඛ මහා සංඝයාට දෙන දානි, බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දෙන දානි. හැබැයි ඊට පස්සේ දේශනා කරනවා දෙන දාන අතරින් ලොකුම දානය තමයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දෙන දානි. ඊටත් වඩා පිනක් සිද්ධ වෙනවා කියනවා සීලයක් රකින්නවා. ඊළඟට ඊටත් වඩා පිනක් සිද්ධ වෙනවා කියලා එක හුස්මක් හරි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගැනීමේ අදහසින්, මේ මොහොතේ යථා ස්වභාවය තේරුම් ගැනීමේ අදහසින් එක හුස්මක් හරි ගන්නවා නම් ඒක අර සීලයක් රකින්නටත් වඩා ලොකු පිනක් සිද්ධ වෙනවා කියලා පින පැත්තෙන් ඔය කියන්නේ. ඒත් ඒක තමයි පිනේ තියෙන කරන්න පුළුවන් ඉහළම පින. දැන් මේක අතහැරීම පැත්තෙන් බැලුවහම අපි දන් දෙනවා කියලා දෙන්නේ මොකද්ද? භෞතික දේවල්. අපට අතට හුවෙන හැඩ පෙහෙන රළු දේවල්නේ අප අතහරින්නේ. ඒ අතහැරීම ඊළඟ සීලයක් රකින්නවා කියලා ඊට ඉහළ මට්ටමට ගියාට පස්සේ දෙන්නේ මේ අපේ පුරුදු අතහරින්නේ. දැන් අපි සංසාරේ පුරා වැඩි හරියක් අපි ගත කරලා තියෙන්නේ මේ අපාය සතර අපායේ. එහෙම يعني බුද්ධෝත්පාද කාලයක් නැති කාලවලනේ වැඩි කාලයක් තියෙන්නේ. ඒක වැඩි හරියක් අපිට පුරුදු වෙලා තියෙන සත්තු මරන්න, බොරු කියන්න, හොරකම් කරන්න, කාමයේ වර්ධව හැසිරෙන්න, ওই වගේ දේවල් තමයි අපි වැඩි කාලයක් සංසාරේ ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ. අන්නේ පුරුදු අතහැරීමට කියන සීලයක් කියලා. ඒකට අතහැරීම පැත්තෙන් බලුවම දානයක් කියන්නේ රළු මට්ටමේ අතහැරීමක්, ඊට වඩා සියුම් මට්ටමේ අතහැරීමක් තමයි සීලයක් රකින්නවා කියලා. පුරුදු අතහැරීම කියන්නේ ඊටත් වඩා සියුම් මට්ටමේ අතහැරීමක් තමයි මේ භාවනාවක් කරනවා කියලා සිතුවිලි මට්ටම, සංඥා මට්ටමෙන් අතහැරීම. ඒක අරිටත් වඩා ගොඩාක් සියුම් මට්ටම, ගොඩාක් උත්කෘෂ්ඨ අතහැරීම. ඒතර පින පැත්තෙන් බැලුවහම ලොකුම අතහැරීම තමයි වැඩිම පිනක් සිද්ධ වෙන්නේ. ඊට වඩා රළු මට්ටමට එන්න එන්න පිනේ අඩුවකුත් සිද්ධ වෙනවා. මේ නිව ඇත්තම මේ පින කියලා කියන්නේ නිවනට යොමු වෙච්ච පිනක්. එතකොට නිකම්ම මේ දිව්‍ය ලෝක ගාන රස්තේ ආදු වෙන්න, එහෙම නැත්නම් වෙන කොහේ හරි ගාල් වෙන්න කරන පිනක් නෙවෙයි, මේක සංසාරයෙන් එතර වෙන්න කරන පිනක්. ඒතර නිවනට යොමු වෙච්ච පිනක් සම්බන්ධයෙන් බැලුවහම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගැනීම සඳහා කරන දේ තමයි වැඩිම පිනක් සිද්ධ වෙන්නේ. මම හිතනවා තේරුණා කියලා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට අමතරව අපි එතකොට ඒ සංඥාව වඩනවයි කියලා කියන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ?
වඩනවා කියලා කියන්නේ ඔව් අන්න ඒක. දැන් අපි අපිට පුරුදු නැහැනේ. දැන් අපි සංසාරේ වැඩි හරියක් පුරුදු වෙලා තියෙනවා. මෙන්න මේක තියෙන දෙයක්. ලෝකය නිත්‍යයි. මේ මගේ කියලා අල්ල ගන්නනේ අපි හැමදෙස්සෙම බලන්නේ. ඔන්න ඒ අල්ල ගැනීම වලට ඉස්සෙල්ලා රළු දේවල් වලින් අතහරිනවා. ඊළඟට පුරුදු විදිහට අතහරිනවා. ඊළඟට සියුම්ම මට්ටමේ මේ සංඥා මට්ටමෙන් අතහරිනවා කියලා කියන්නේ මොකද්ද? අතහරීමක් නෙවෙයි, බලෙන් අතහරින්න නෙවෙයි. මේක අතහැරෙන්න ඕන. අතහැරෙන්න නම් මේකේ යථා ස්වභාවය තේරෙන්න ඕන. මේක මගේ ළඟ තියාගෙන ඉන්න ඉන්න මේකෙන් වදයක් කියලා තේරෙනවා නම් ඒක අතහරින ඕනේ. ඒක ඉබේ අතහැරෙන්නේ. අපිට මේකට ලස්සන උදාහරණයක් විදිහට කියමු. දැන් උදේට ටොයිලට් යනවනේ හැමෝම වගේ. ඒ උදේට ටොයිලට් යනකොට අපි හිතනවාද මේක ඊයේ මං රසට කෑවේ, අර අරයත් එකට ඉඳගෙන කෑවේ, මෙච්චර මහන්සියලා මෙච්චර වීදම් කළා මහන්සියලා කෑපු දෙයක් තමයි මේ බඩේ ඉඳලා එළියට දාන්නේ කියලා ඔකට ලෝභකමක් ඇතුව දත හරිනේ. එහෙම එකක් නැහැනේ. මේක තව ටික වෙලාවක් හරි තව විනාඩි 5ක් හරි ටොයිලට් නොගෙහින් හිටියොත් කරදරයක් නෑ නේද? අන්න ඒක හරියට තේරුම් අරගෙන මේක මගේ ළඟ තියාගෙන හිටියොත් මේකෙන් වෙන්නේ කරදරයක් කියලා දැනගෙන තමයි ටොයිලට් යන්නේ. ඒකට මේ දවසේ උදේ පාන්දර කරන එක තමයි ලොකුම අතහැරීමක පැත්තකි. ඒ ඔය අතහැරීම දන්නෙත් නෑ අපි මෙහෙම එකක් අතහරිනවා කියලා නේද? අන්නේගේ අතාසභාවේ තේරෙනවා නම් මේක මගේ ළඟ තියාගෙන හිටියොත් මේක කරදරයක් කියලා තේරෙනවා නම් අතහැරලා දානවා. ඉතින් අතහැරලා දාන්න මේකේ අතාසභාවේ තේරෙන්න ඕනේ. තේරෙන්නේ නම් මෙන්න මේක on the spot අර මොකද්ද ලේපිට කපලා බලන්න ඕනේ මේක මොකක්ද කියලා මේ වෙලාවෙන් බලන්න ඕනේ. ඒක බලන්න තමයි මේ සිහිය පුරුදු කරනවා මේ මොහොතට ඇවිල්ලා ඉන්නවා කියලා කියන්නේ. මේ මොහොතට ඇවිල්ලා ඉඳීමෙම මේකේ අතාසභාවේ තේරෙනවා. ඒ තේරීම හරහාම ඉබේම අතහැරීමක් සිද්ධ වෙන්නේ. ඒක තමයි මේ අනුපස්සනාව කියලා කියන්නේ. මේ එතකොට මේ මොහොතට ඇවිල්ලා නිකම බල බල ඉන්නව ඇත්තට මේක බුදුරජාණන් වහන්සේ කිව්වට මේ සාමින් වහන්සේලා මෙච්චර කෑ ගැහුවට මේ ඇත්තට මේක අනිත්‍යද? එහෙම නැත්නම් මේ බොරුවක්ද කියන්නේ? නැත්නම් මේක අල්ලගෙන ඉඳීමේ මොකක් හරි සැපයක් තියෙනවාද? අපි හැමෝම සැපපස්සේ නේද දුවන්නේ? ඇත්තටම මේ අල්ලගත්තු දේවල්ින් මොකක් හරි සැපයක් තියෙනවාද? මේකෙන් දුකක්ද තියෙන්නේ? මේක මට ඕන විදිහට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්ද? මෙතන මම එක්ක ඉන්නවාද නැද්ද කියලා මම තමන්ම තමන්ගේ දිහා හැරිලා බලනවා. ඒකට තමයි අනුපස්සනාව කියන්නේ. නැවත නැවත බලනවා. මේක හුස්ම දිහා විතරක් නෙවෙයි එදිනදා ජීවිතයේ වැඩක් කරද්දී. දැන් අපි කියමු මේ කතා කරන එක දැන් ඇහෙනවනේ මහත්තයාට. ඔය ඇහෙනකොට එක වචනයක් ගානේ වචනයක් නෙවෙයි එක ස්වරයක් ගානේ බලන ඕක වෙනස් වෙලා යන හැටි. ඉතින් මෙන්න මේ වෙනස් වෙන ස්වර ටික එකතු කරලා වචන හදලා ලෝකයක් හදාගෙන මේ වාක්‍ය හදලා ඉතින් ඕක හිතෙන් හදාගන්න හැටින ඕක දකිනවනම් මේකට තියෙන වටිනාකම ටික ටික අඩු වෙලා යනවා. ඉතින් ඒක හැමතිස්සෙම බලන එක තමයි මේ අනුපස්සනාව කරනවා කියන්නේ. ඉතින් ඕක බල බල ඉන්න එක තමයි තියෙන්නේ. බල බල ඉන්න මේකට තියෙන අර ලොකු වටිනාකම ටික ටික දිය වෙලා බඳ වෙලා යන එක තමයි වෙන්නේ.
නැසරනවා
කරන්න තියෙන්නේ. ඉතින් ඔය කිව්වට ඉතින් අපිත් කිව්වට ඉතින් අපි ඕකම තමයි නොකරන්නේ.
ප්‍රැක්ටිස් එක තමයි සම්පූර්ණසේ ඔය නේද දීර්ඝ කාලෙට.
ඕක තමයි නොකරන්නේ මම ඉතින්. අපිත් කියන මේ උඩින් ඉඳන් වාඩිලා.
බොහෝ තපික සයින් වාස්ස තිරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. නැවත අජිත් මහත්මයා නැවතත් ඉදිරිපත් වී තිබෙනවා. ඔබට අවස්ථාව අජිත් මහත්මයා අන්මියුට් කරන්න පුළුවන්.
මම දැන් කලින් අතවල සබ්බ ගමන්ද බලද නේද?
හඳුන්නේ ඇහෙනවද නැහැ?
ආ ඔව් කියන්නේ.
එහෙනම් සමාවෙන්න හඳුරන්නේ මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා වෙලාව සම්බන්ධයෙන්. එතකොට අපි භාවනාවට ඉඳ ගන්නකොට ප්‍රශ්නයක් තියෙනවා, දැන් රාජකාරිත් එක්ක මේ අහවල් වෙලාවට මම ඉවර කරගන්න ඕනි, එහෙම නැත්තම් මට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා. එතකොට දැනට මේ අවස්ථාවේ එලාම් එකක් තිබ්බට කමක් නැද්ද? එහෙම නැත්තම් ඒකට විසඳුමක් හැටියට මට මොකද්ද කරන්න පුළුවන්?
දැන් භාවනා ඉවර කරන්න ඕන කියන අදහස තියෙන නිසා දැන් ওই වගේ වෙලාවට පාවිච්චි කරලාද කමන්නේ? අපි කියමු නිවාඩු දවසේ කියමු ගෙදර ඉන්න වෙලාවක වැයක් පරයන්ක ඉන්නවා කියලා එහෙම එලාම් තියන්න ඕමනාවක්
නැහැ.
එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ වෙලාවට ওই වගේ දෙයක් පාවිච්චි කරන එක අවශ්‍ය නැහැ. නැත්තම් මෙතන හිට ඉඳගෙන හිටියා කියලා ඔෆිස් එකෙන් අපිට රිලීස් එකක් දෙන්නේ නැහනේ. ඒකට ඒ වගේ වෙලාවට ඉතින් ඔහොම එකක් කරන්න වටිනවා. ඉතින් ඒ වෙනුවට උදේ අපි කිම් උදේ නැගිටලා පැයක් පරයන්කයක ඉන්නනේ අපි බලාපොරොත්තු වෙනවනම් ඊට පස්සේ ඊට විනාඩි 5කට කලින් නැගිටින්න බලන්න. විනාඩි 10කට කලින් එහෙම එහෙම ටික ටික වැඩි කරගන්න පුළුවන්. එතකොට ටික දවසක් යනකොට එලාම් එක නොතියම අපිට වැඩේ කරගන්න පුළුවන් වෙනවා. එහෙමම එකපාරට අද උදේ 4ට නැගිට එක හෙට උදේ 3ට නැගිටින්න ගියත් හරියන්නේ නැහැ. ටික ටික පොඩ පොඩ විනාඩි 5න් 5 ටික ටික දික් කර ගන්න පුළුවන්.
එහෙමයි. ඊළඟ සමහරවද නේ ඔබන්තර බොම්බි.
ඊළඟ සමහර.
බන්දුල මහත්මයා ඔබට අවස්ථාව ලැබෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක ගැන. ස්වාමීන් වහන්සේ ඒක කොයි වෙලාවේද මේ ප්‍රතිපදාවට සම්බන්ධ වෙන්නේ කියලා මට ඒ ප්‍රශ්නේ ඔළුවට ආවා. දැන් සමහරවිට අපි ඉතින් අරමුණක් අරගෙන ඒක හොඳට ඒක කරගෙන මේ යනකොට මේක පේන්නත් ගන්නවා. ඉතින් මේ මේක කියනා වගේම එක විදිහකට හිතින දෙයක් නෙමෙයි, වෙනස් වෙනවා කියලා. විශේෂයෙන් එදිනදා කටයුතු කරනකොට නම් හොඳටම තේරෙනවා මේ තප්පර ගාණක් විතරයි සිහිය පවත්වන්න පුළුවන් මෙන්න දුවලා කියලා. ඒක එහෙමද ස්වාමීන් වහන්සේ? නැත්නම් ඒක කලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන ඔළුවට ගන්න එක වටිනවද? කොහොමද ස්වාමීන් වහන්සේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න?
දැන් ඔය කියන්නේ මහත්ය අහන්නේ කර දැනුමයි ප්‍රත්‍යක්ෂයයි අතර වෙනස වගේ කතා මට තේරෙන්නේ. දැන් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක දැනගෙන මේක ඇත්තටම අනිත්‍යද කියලා බලනවා එක පැත්තකින්. එහෙම නැත්නම් මුකුත්ම දන්නේ නැතුව බලද්දී අපිට අනිත්‍යතාවය පේනවා කියන අනිත් පැත්තෙන් එන්න පුළුවන්. එහෙම එකක් දහන්නේ මාත්.
සවනස් මෙහෙමයි දැන් සාමාන්‍යෙදිත් අපිට ඕක අනිත්‍ය කියන එක තේරෙනවනේ සවනස්. එදින්දා වැඩ කරනකොට දේවල් වෙනස් වෙනවා, වයසට යනවා, තැන්වල එක තේරෙනවා. ඒකෝ මේ ප්‍රතිපදාවේ එක තැනකදී කොහොම හරි එහෙම සම්බන්ධ වීමක් වෙනවද? නැත්නම් ප්‍රතිපදාව එහෙ යන්න දීලා අපිට ඒක හිතට වැටහෙන්නම දෙන්න ඕනද?
ඒක හිතට වැටහෙන්න දෙන්න ඕන. බලෙන් මේක අර අමු අඹ ඉදවන්න බෑනේ. හිතට වැටහෙන්න දෙන්න ඕන. හිතට වැටහෙන්න දෙන්නත් නිකම්ම හිටියයි කියලා නිකන් ද අපි සංසාරෙ මෙච්චර කල් ඇවිදලා තියෙනවනේ. මෙච්චර කල් අපිට වැටහුනේ නැහනේ. ඒ වැටහිලා නැත්නම් මොකද අපි මේ මොහොතේ හරියට බලලා නැතිකම. බැලුවා නම් ඕක තමයි දකින්න තියෙන්නේ. හරියට බැලුවා නම් දෙයක් දිහා හරි කෝණයෙන් බැලුවා නම් මේක පේන්නේ පායි. අපිට පේන්නේ නැති අපි හරි විදිහට බලන්නේ නැතිකම. මේකේ යථා ස්වභාවය තේරුම් ගැනීම අදහසින් බලන්නේ නැතිකම. අපි ගම මහත්ය දැම්මගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙ ඉන්නෝනේ. ඒතර බලාපොරොත්තු වෙන්නේ කවුද? මම බලාපොරොත්තු වෙනෝනේ. එතකොට මම දැන් මේ තව විනාඩි ගානකින් හරි තප්පර ගානකින් හරි මම ඉන්නවා කියලා බලාපොරොත්තු වෙනේ. මම මේ පිළිතුර අහන්න මම ඉන්නවා කියන බලාපොරොත්තුකුත් තියෙනවනේ එක පැත්තකින් නේද? එතන මේ ඉන්න මම තව තප්පර ගානක් හරි එක දිගට ඉන්න මමෙක් මේක ඇතුලේ යම්කිසි මට්ටමින් තියෙනෝනේ. අපි කොච්චර මේ අනිත්‍යතාවය තේරනවා කියලා කිව්වට අනිත්‍යතාවය කියන එක අපි ඇතුළට කිඳා බහින්න බහින්න මේ එක ෂණයකින් වෙනස් වෙන බව තේරෙන්න ඕන. ඔක දැන් අපි ලොකුවට පේනවා, ඇසට යනකොට දත් හැලෙනවා, කිස් හැලෙනවා, ওই වගේ දේවල් ලොකුවට ලොකු කාලයක් අතරනේ අපිට අනිත්‍යතාවය පේන්නේ. ඊළඟ මේ ප්‍රතිපදාවට බහින්න බහින්න ටික ටික මේක මෙච්චර දිග කාලයකින් නෙවෙයි දවස ගානේ වුණ අනිත්‍ය වෙන හැටි. ඊළඟට එක හුස්මක් ගන්න මේක අනිත් වෙන හැටි. ඊළඟ එක හුස්මක වුණත් පොඩි පොඩි කෑලි කෑලි කැඩිලා එක ෂණයක් ගන්න මේ අනිත් වෙන හැටි පේනවා. හැබැයි අපි මේක පාරයන්කේ ඉන්නකොට මේක පේනට මේක නැගිට්ටට පස්සේ අපි මොනවද වැඩ කරන්නේ? අවුරුදු 10ක 15ක ඉස්සරහට ප්ලෑන් කරනනේ ඔන්න ළමයින්ගේ දේවල්, මේ ළමයාට මෙහෙම එකක් කරොත් ඔන්න අවුරුදු 10ක 15ක දේවල් ප්ලෑන් කරනවා. හැබැයි ප්ලෑන් කරන අතරෙත් අපිට පේනෝ නම් ඔන්න මේක අපි මෙච්චර කාල අපි ප්ලෑන් කරාට මේක අනිත් වෙනවා කියලා අපිට ඇඟට දැනෙනෝ නම් අර තියෙන අපේ තියෙන අර ලෝකය ගැන තියෙන අල්ල ගැනීම ටික ටික අඩු වීමක් වෙනවා. ඊට පස්සේ අපි ප්ලෑන් කරනවා සමහරවිට ඒ වුණත් ප්ලෑන් කරනවා දවසකට දෙකකට. ඊට එහා මොනව වෙනවද කියලා දන්නේ නැහැ. ඊළාට වරුවකට විතරයි. කොහොමම අර එක කතාවක තියෙන බුදුරජාණන් වහන්සේ කියන අර මේ එක හුස්මක් ගන්නකම්වත් මගේ ජීවිතේ තියේවිද කියලා ෂුවර් එකක් නැහැ කියන මට්ටමේ සාවින්හන්සේ කෙනෙක් කිව්වම අන්න ඒකනයි යම්කිසි මට්ටමක හොඳ අනිත්‍ය වැඩිවීමක් කියලා බුදුරජාණන් වහන්සේ අගය කරනවා. එතන ওই වගේ ටික ටික මේ අනිත්‍යයි කියලා අපිට තේරුණාට අපි ඇත්තටම වැඩ කරද්දි බලන්න කොච්චර නිත්‍ය සංඥාව අපේ හිත ඇතුලේ තද වෙලා තියෙනවද කියලා බලන්න. අපිට පේන අනිත්‍යතාවය යම්කිසි මට්ටමකට ඒ වුණාට අපි ඒක බලා මේ ඒක අපි ගණන් ගන්නෑ. ඒ වෙනුවට අපි පුළුවන් තරම් නිත්‍ය කරන්න යන්නේ. දැන් මේ වැඩසටහනට එන්න කියලා දැන් දවස් කීපයකට කලින් මේල් එකක් දානවනේ. ඉතල එදා වෙනකම් මේ අද ඉරිදා උදේ 8 වෙනකම් මම ඉන්න ඕන කියලා අදහස තියෙනවනේ මේකට බලාපොරොත්තු වෙනකොට. ඕකත් එක එහෙම නැතුව මේ නිකම්ම යන එක නෙවෙයි මේ වුණාට මෙතනත් මෙන්නම නිත්‍ය සංඥාවක් තියෙනවා කියලා දැනගෙන හිටියන පරයන්කේ ඉවර වෙනකම් එළාමක තියෙනවා කියලා කියන්නේ පරයන්කේ ඉවර වෙනකම් මම ඉන්නවා මේ ඉන්න මම තමයි මේකේ යථා ස්වභාවය දකින්නේ දැන් එළාමක ඔරලෝසුව වැඩ කරනවා එතක එතකොට නිත්‍ය ඔරලෝසුවක් එතකන් තියෙනවා දැන් ওই ස්වභාවය දකින්න පුළුවන් නම් මේක එතකොට කියන්න පුළුවන් කෙනෙකුට කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේත් එහෙනම් මේ නිත්‍ය සංඥාව වැඩුවා නේද කියලා. බුදුරජාණන් වහන්සේ දන්නව හැබැයි මේක අනිත්‍යයි ඒ වුණාට මේ ලෝකයේ ස්වභාවය ලෝකයක් එක්ක ඉන්න ඕනනේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ ගමේ තියෙනවා කියන අදහස ඇතුව තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ තියෙනවා කියන අදහස නෙවෙයි මේක ගමක් කියන එකක් නැහැ. පිණ්ඩපාතයක් ලැබුණත් එකයි නැතත් එකයි කියන එක උඩ තමයි පින්ඩපාතෙන් එළියට බහේ පින්ඩපාත සඳහා එළියට බහින්නේ. අපි එහෙම නෙවෙයි අපි මේක තියනවා ඇත්තටම තියනවා මේක ලැබෙන්න ඕන මේක ලබන මමෙක් ඉන්නවා කියලා අදහස ඇතුවනේ පින්ඩපාතයට එළියට බහින්නේ. මොන දෙක ඇතුලේ හිත ඇතුලේ වෙනසක් තියෙනවා. අපේ කොච්චර අනිත්‍යතාවය අපිට තේරුණාට ඒ තේරීම එක මොහොතකට අපිට අමතක වෙනවා. ඊළඟ මොහොතේ ආයෙත් නිත්‍යව අල්ල ගන්නවා. මේ අල්ල ගැනීමක් මේ සංසාරයක් පුරා අල්ලගත්තු එකේ පුරුද්ද තමයි මේ අල්ලගෙන ඉන්නේ. මේක ටික ටික දවසකට එක ෂණයක් දෙකක් හරි මෙහෙම අනිත්‍යතාවය දකිනවනම් අර තියෙන ඝන සංඥාවට පොඩ පොඩ පහර වදිනවා. පහර වදින්න වදින්න මේ අර ලොකු කුට්ටිය ටික ටික පොඩ පොඩ මේක බිඳිලා බිඳිලා ටික ටික ගෙවිලා යනවා. ඒක හැමදෙසෙම දකින්න පුළුවන් නම් ඒක තමයි ටික ටික මේක ගෙවෙන්න තියෙන හොඳම උපක්‍රමය.
සමනස එතකොට දැන් අපි මේක මේ පොඩි දෙයකින් පටන් අරන් වංශ කීකුවේ ටිකට අනිත් දේවල් දිහත් බලන අපේ කෝණය හදා ගන්න ඕන කියන එක ඒකෙන් දැන් මට තේරුණේ සමනස එතකොට කියන්නේ දැන්
අපි පය 24 පුරාම අනිත් සංඥාව වඩන තේ ඒක තමයි අනුත්ථානුපස්සනාව කියලා කියන්නේ. අනුපස්සනාවක් කියලා කියන්නේ හැමදෙසෙම මේක ඇත්තද නැද්ද කියලා බල බල ඉන්න එක තමයි තියෙන්නේ.
හැබැයි මට සෙන්ටි අපිට එහෙමම වැටහෙන්නේ නැහැනේ. දැන් උදාහරණයක් වශයෙන්ස දැන් මම සක්මන එහෙම ගත්තා. මම දවසක් පොඩි පුරුදු කිරීමක් කරා දෙවෙන්ද සක්මනට යනවට වඩා දැන් සක්මනක් තියනවා කියලා වගේ ආකල්පෙකින් වගේ තිබුණේ. හැබැයි එක දවසක් මට හිතෙනවා මේක තියා එහෙම බලන්න ඕන කියලා. එක හිත ට්‍රික් කරාද නැද්ද දන්නේ නැහැ සමහරවිට. එදා මට තේරෙනවා මේ කකුලක් තියෙනකොට මේ දැනෙන දේවල් කොච්චරට වෙනස් වෙනවද කියන්නේ යටිපතුල ඉන්නේ කලින් මේ ඉක්මනින් ධාරය ඉස්සරහ කොටස ඒ වගේ වෙනස් වීම බැලුවේ නැත් බැලනේ ඒ ආකල්පය වාංශික විදිහට ඒ කියන්නේ ඒක එහෙම තිබුණොත් තමයි ඒක දකින්න පුළුවන්. නැත්නම් අර අපි අර නිට්‍යව කියන එකෙන්ම ඉඳලා ඒක ඒ වෙනස් වීම කියන එක වෙන්නේ නැහැ. මට ඒක ටික ටික පොඩ්ඩක් වැටහීමක් තියෙන සංසෙ. එතකොට පරණකේ තියෙන අනුක්‍රම වෙනස් වෙනවා කියන එක වැටහීමක් තියෙනවා. දැන් සිතුවිලි ගත්ත සංසෙ ඒක හරිම වේගකින් වෙනස් වෙනවනේ. හැබැයි ඒවන පොඩි තාම 100%ක්ම මේ වැටහීම ඇවිල්ලා නැහැ සංසෙ. මේකද අනිත්‍ය අනිත්‍යතාව කියන්නේ එහෙම නැත්නම් අනිත්‍ය ලක්ෂණය කියන්නේ මේකද කියලා.
ඔය මේකම හරියට මෙහෙම 100ට 100ක්ම මේකමයි කියලා කියන්න බෑ. ඔයක තමයි යම්කිසි මට්ටමකින් තේරෙනවා කියලා. ඒක පැත්තක උදයාව ඥානය කියලා කියන්නේ ඇතිවීම නැතිවීම දැන තේරීමේ ඥානයක් ඒක. ඒක තමයි දැන් ඒක පරයන් සක්මනකදී හොඳට තේරුණා කියලා කියනවනේ. ඉතින් ඔන්න ඕකෙදී හොඳට බලලා තියෙනවා. මේක අනිත්‍යතාවය දකින අදහසින් නෙවෙයි බලන, නිකම මේ මොහොතේ දැනෙන දෙයට විතරක් හිත යොමු කරලා බලන්න. මේකට අනිත්‍යයි කියලා නම දාන්න ඕනෙත් නැහැ. අපි මේ පාලිවල සම්මත කරගත්තු වචනයක් නේ මේ අනිත්‍යයි කියන්නේ. අනිත්‍යයි කියන වචනෙන් නෙවෙයි වැඩගත් වෙන්නේ. මේක වෙන්නේ මොකක්ද කියලා දැනෙන දැනීම දිහා බලාගෙන ඉන්න. උදට එක එක අපි වම කියලා තිව්වට මේ එක වමක් ඇතුළ දැනීම් මිලියන ට්‍රිලියන ගණනක් තියෙනවා කියලා ඔන්න චූටි චූටි ඇතීම් නැතිම් කොච්චර තියෙනවද කියලා මේකෙන් තේරුම් ගන්න පුළුවන්. අනේ ඒක තමයි මේ අනිත්‍යය කියන වචනයට දාපු ස්වභාවය කියලා. අපි මේ ස්වභාවයට වචනයක් දාලා තියෙන අනිත්‍යය කියන්නේ. ඉතින් ඕක හැමතිස්සෙම දකින්න පුළුවන්. ඒක මොකක් හරි අපි කිව්ව තේ එකක් බොන්න කෝප්පය අල්ලනවා. හැන්ඩල් එක අල්ලනකොට බලන්න අතර මේ ඇඟිලි වලට දැනෙන දැනීම අපි තේ එක කෝප්පය කියලා සම්පූර්ණ ඝන සංඥාව වෙන්නේ දකින්න. ඒකට අපිට අතට අහුවෙන්නේ චූටි චූටි දැනීම් මිලියන ගණනක එකතුවක්ද නැද්ද කියලා හොයලා බලන්න. අනිත්‍යයි කියලා බලන්න ඕනේ මේ දැනෙන දැනීමේ. මේ දැන් කියන මේ කටහඬ ඇහෙනවනේ. දැන් මහත්යාගේ ෆෝන් එකේ හරි කම්පියුටරේ හරි මේ ස්පීකර් එකේ කම්පණය වෙලා කන කම්පණය වෙනකොට බලන්න මේකේ චූටි චූනි කම්පන රටා කොච්චර තියෙනවද කියලා. දැන් එක වචනයක් කියලා අපි අඳුරගත්තට මේ වචන ඇතුලේ කම්පන කොච්චර මිලියන ට්‍රිලියනක කොච්චර තියෙනවද කියලා තේරුම් ගන්න බලන්න. මෙන්න මේවා නිකන් බල බල ඉන්න එක විතරයි තියෙන්නේ. ලස්සනට කුරුල්ලෙක් කනනකොට ඒක ඇතුලේ කොච්චර මේ ලස්සනයි කියලා කිව්වට කොච්චර මේක ඇතුලේ කම්පන මිලියන ගානක එකතුවක් නේද මේ ලස්සනයි කියලා අල්ලගන්නේ කියලා බලන්න. ඒවා නිකන් බල බල ඉන්න තමයි තියෙන්නේ. ඔක නිකන් දැක දැක ඉන්න මේක අනිත්‍යයි කිය කී ඉන්න ඕනෙත් නැහැ. මේ මොහොතේ වෙන දේ දිහා බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. ඊට වඩා මහා විද්‍යාවක් නැහැ මේක ඇතුලේ.
අවසරයි
සොයනස. දැන් චම්පිකා ඉදිරිපත් වී තිබෙනවා. චම්පිකා ඔබට අවස්ථාව ලබා දෙනවා, අන්මියුට් කරන්න පුළුවන්.
හලෝ, අවසරයි ස්වාමීන් වහන්ස. මට ස්වාමීන් වහන්ස ඇහෙනවද? මේ හලෝ, මට ස්වාමීන් වහන්ස මේ සක්මන කරද්දී මම විනාඩි 20ක් විතර සක්මන කරනවා. එතකොට මට ස්වාමීන් වහන්ස මුලදී අර විදියට කකුලේ කකුල් මාරු වෙනකොට, එතකොට පය මාරු වෙලා මාරු වෙන එක, ඇඟේ එතකොට බර වෙනස් වෙලා කකුලෙන් කකුලට මාරු වෙන එක, එතකොට කකුලට පාදයේ වැදින ස්පර්ශ වෙන තැන්වල එතකොට උණුසු, ඒ කියන්නේ සිසිල් ගතිය දැනෙනවා. ඒ විදිහට ඒකත් දැනි දැනි වෙනස් වෙවි ගිහිල්ලා ස්වාමීන් වහන්සේ මුලින් ඒ කියන්නේ ඝන වගේ රළු ස්වභාවය ටික ටික අඩු වෙලා සියුම් ස්වභාවයෙන් දැනෙන තත්යක් එනවා. එතකොට නිකන් ටිකක් නිකන් නිදිමත වගේ ස්වභාවයකට සමහර දවස්වලට එනවා. නිකන් ඇවිදින්නත් අමාරු ස්වභාවයකට එනවා. ඒ කියන්නේ හරියට ඇවිද ගන්න අමාරු වගේ ස්වභාවයකට එනවා. එතකොට ස්වාමීන් වහන්සේ මට වෙලාවකට හිතෙනවා, දැන් හිත සිතුවිලි වැඩ කරනවා ස්වාමීන් වහන්සේ මේ විදිහට සියුම් ස්වභාවයට පත්වීම යම් කිසි විදිහකට අපේ අර මේ ලෝක ස්වභාවයෙන් තාවකාලික හෝ අයින්වීමක් වෙන්න ඇති කියලා සමහරවිට හිතෙනවා. එතකොට එහෙම සක්මන් කරමින් ඉන්නකොට ස්වාමීන් වහන්සේ මේ කකුලෙන්, يعني කකුල ගැන අවධානය නැතුව හිත වැඩ කරනවා ස්වාමීන් වහන්සේ, සිතුවිලි එනවා මේ කකුල වෙනස් වෙන එක, මේක ඝන ස්වභාවය, මේ කකුලත් පයත්, يعني පොළවත් ඝන නේද, පටවි නේද මේවා කියලා නිකන් එහෙම. එතකොට හිත ඒ විදිහට වැඩ කරනවා ස්වාමීන් වහන්සේ. දැන් මට තියෙන ගැටළු සමහර ඇත්තටම දැන් එහෙම සක්මන් කරනකොට පය ගැනම එහෙම සිතුවිලි එහෙම එන එක වැරදිද? එතකොට පය ගැනම හිත යනවද? එතකොට මේක මොකද්ද කියලා තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස. එතකොට මේ භාවනාවේදී අර විපස්සනාව විදර්ශනාව කියන එක දැන් මේ විදිහට සිතුවිලි මෙහෙම හිතන එකද? ඒ වගේ ප්‍රශ්නයක් මට තියෙනවා ස්වාමීන් වහන්ස. ඉතින් මට මේකට පිළිතුරක් ඔබ වහන්සේගෙන් ලබා ගන්න කියලා මට ඕනකම තියෙන ස්වාමීන් වහන්ස අවසරයි.
හොඳ මේකෙදී ගොඩක් විස්තර බලාගෙන ඉඳලා තියෙනවා දැනිලා තියෙනවා. ඒ උතෙන්දී මුලින්ම හොඳට රළුවට දැනෙනවා. ඊළඟ ටික වෙලාවක් යනකොට මේ රළුවට දැනෙන සුවය ටික ටික අඩු වෙලා ගොඩාක් සියුම් වේගන යන ගතියක් දැනිලා තියෙනව නේද? එතකොට මේ සියුම් වේගන යනකොට දැනෙනවා කියලා කියන්නේ මොකක්ද? ඔබ ඉස්සර මිනිස්සුන්ගේ කතාවක් තියෙන අර නිතර දකින කුකුලගේ කර්මලේ සුදුයි කියලා. ඔන්න ඕක තමයි ඔය තියෙන්නේ. මේ යටිපතුල දිහා බලාගෙන ඉන්නකොට ඒක මුලින් හරි ලස්සනට දැනෙනව, රළුවට හොඳට දැනෙනවා. හැබැයි ටිකක් මේක දිහා බලාගෙන ඉන්නකොට මේකද මේකත් තවෙත් එකක් විතරයිනේ, මේක බලලා ඇති වැඩක් නැහැ නේද කියලා ඔන්න හිතට ටිකක් අම්මලි ගතියක් එනවා. අම්මලි ගතියත් එක්කම වෙන්නේ මොකක්ද? අරක දැනෙන රළු ගතිය අඩු වෙලා ඔන්න යාන්තම් දැනෙන ගතියක් එනවා. ඔහොම යාන්තම් දැනෙන ගතියක් එනකොට මේ හිතට මේකත් එක්ක ඉන්න තියෙන කැමැත්ත ටික ටික අඩු වෙලා ගිහිල්ලා හරි කම්මැලි, මේක එපා වෙනවා. එපා වෙනකොට මොකද? ඊට පස්සේ පිටිපස්සෙන් ඉඳගෙන එක්කෙනෙක් මෙන්න උදව් වෙනවා. මේ එපා වෙච්ච එක වෙනකොට ඔන්න සිතුවිලි එන්න ගන්නවා. අර එපා වෙච්ච එක්කෙනාට පොර දාන පිටිපස්සෙන් අර එක්කෙනෙක් ජග් ගහනවා. ඔන්න සිතුවිලි ටිකක් ඔළුවට දාලා ඔන්න ඒක හරි වටිනවා. ඔන්න ඔන්න මොකක් හරි මතක් වෙනවා. සමහර විට මේකට ලොකු ආසාවක් හිතෙන, තරහක් හිතෙන එකක් මතක් වුණා නම් ඔක රළුවට තේරෙනවා මේක හොඳ නෑ, මේ ආසාව තරහ හොඳ නෑ කියලා Tamanටම තේරෙනවනේ. ඒ වෙනකොට හිත ඇතුලෙන් එන මෙන්න මේක තමයි මේ පටවි ස්වභාවය, මේක තමයි අර පොත්වල මොන හරි කියපු දේවල් මතක් වෙලා. දැන් ඒ වගේ දේවල් මතක් වෙන එක හොඳයි කියලානේ, මේ බණනේ මතක් වෙන්නේ නේද? ඔන්න බණ මතක් හොඳයි කියලා හිතිලා අර මේ කම්මැලිකම වෙනුවට වෙන එකක් තමයි එළියට දාන්නේ. එවන උතෙන්දී අඳුර ගන්න මෙහෙම හිත සිතුවිලි මේ වගේ බණ හරි කලින් දැනෙච්ච දන්න දෙයක් හරි මතුවෙන්නේ අර කලින් බල බල හිටපු එකට කම්මැලිකම. ඒක කම්මැලි වෙච්ච එක නිසා ඒක අත්හැරීම සඳහා වෙන හැක එල්ලෙනවා. අර මැරෙන්න යන කෙනා මොකද පිදුරු ගහේ හරි එල්ලෙන යනවා වගේ අරක කම්මැලි වුණාම මේ කම්මැලිකම නැති කරගන්න අපි ඔය හරි ට්‍රිප් එකක් යන්නේ හරි මෙහෙ කරන්නේ වන්දනා ගමනක් යන්නේ වගේ මේ හිතත් අර යටිපතුලේ බල බල ඉන්න එක කම්මැලිකම ඔන්න වෙලා සිතුවිලි කියන වන්දනා ගමනේ යන්න ගන්න. ඒ වෙනකොට වන්දනා ගමනත් අපි නිකං ගමනක් යනවට වඩා හොඳයිනේ වන්දනා ගමනක් යන එක. ඔන්න එහෙම හිතලා මේ හොඳ බණ තමයි මතක් වෙන්නේ. හැබැයි මේ බණ වුණත් වන්දනා ගමන වුණත් හොඳ නැහැ මේ භාවනාව තරම්. දැන් අපි අර කලින් කට්ටත් උත්තරේ දුන්නේ වන්දනා ගමනට වඩා ඒ ගෙදෙට්ට වෙලා මේ සක්මනක් පරියන්කයක් කරන එක වටිනවා. එතකොට වැඩියෙන් වටින්නේ මොකද්ද? මේ කම්මැලිකම තිබිලත් කම්මැලිකමක් දකින්න. ඔන්න මගේ හිතේ කම්මැලිකම නිසා තමයි මෙහෙම සිතුවිලි වලට යන්නේ කියලා. ඔන්න ඒකේ ස්වභාවයත් අපිට දැක ගන්න පුළුවන්. එතකොට මේ අනහරි මතක් වෙලා බණත් එක්ක අපේ සිත මඤ්ඤණා කරන්නේ, එහෙම නැත්නම් මේකත් එක්ක හිත විසිරෙන්න ගන්න මේ බලන්ගෙන හිටපු කාම් ඩවුන් වෙච්ච මේ යටිපතුල දැනීමට තියෙන කම්මැලිකම නිසා. අන්න ඒක අඳුරගෙන ඒක දිහාම කම්මැලිකමෙන් හරි ඒක දිහා බලාගෙන ඉන්න එක තමයි හොඳම වටිනම දේ තියෙන්නේ. එතන මෙන්න මේ කම්මැලිකම ටික වෙලාවක් කම්මැලිකමත් එක විදිහටම තියෙනවාද? සමහර වෙලාවට මේ කම්මැලිකම හොඳටම තීලා එකපාරට මායිසරයක් කම්මැලි නැතුව හොඳට මේක දැනෙන්නත් පුළුවන්. නැත්නම් මෙන්න මේ ස්වභාවය දකින්න පුළුවන්. මේක ඇතුළේ මේ නිකම්ම යටිපතුල දිහා බලාගෙන ඉන්න එක ඇතුළේ මේකට බලන්න තියෙන කම්මැලිකමයි තියෙනවා, බලන්න උද්‍යෝගය ඇති වෙනවා. ලඩ මේක හොඳට රළුවට දැනෙන්න ගන්නවා, සිවුම්ව දැනෙන්න ගන්නවා. මෙන්න මේ දැනීමෙත් එක එක වෙලාවට එක එක විදිහට වෙස් පෙරලෙනවා. මෙන්න මේ ස්වභාවයක් දකින්න. ඒ වෙනුවට අපි අර දන්න බණ මේකට එකතු කරන්න ගියොත් සමහර විට අපේ හිත අර හොඳට calm down වෙලා යථා ස්වභාවය තේරුම් ගන්න තියෙන අවස්ථාව වෙනුවට පොඩ්ඩක් අර ඒක අවුස්ස ගන්න ගතියක් එන්නේ. ඒ අවුස්ස ගන්න ගතිය එන්නේ මොකද? අපි පුරුද්දක් නැති නිසා මේ විදිහට calm down වෙලා යථා ස්වභාවය දකින්න පුරුද්දක් නැති නිසා. ඉතින් ඔය වැරද්ද හැමෝම වගේ කරන භාවනාවක් කරගෙන එනකොට මේ විදිහට හිත ටික ටික calm down වෙගෙන එනකොට ඒ පුරුද්ද නැති නිසා මොකක් හරි එකක් දාලා මේක අවුස්ස ගන්න පුළුවන් තරම් try කරනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් ওই අතරින් අපිට ලොකු ආසාවල් තරහවලට යනවා නම් මේකේ රළු ගතිය දැනෙනවා. ඒ වෙනුවට මේ බණ මතක් වෙනකොට ඒක හොඳයි කියලා තමයි හිතන්නේ. ඒක නිසා මේකත් දැනගෙන බණ හරි මොන හරි මතක් වෙනවා නම් ඒ වෙනුවට අපිට පුළුවන් නැවතත් මේ අටිපතුලෙම දේව දකින්න. ඒ වගේම හොඳට සිහිය පුරුදු නම් ටික කාලයක් හොඳට සිහිය පුරුදු කෙනෙක් වුණා නම් සිතුවිලි එක්ක වුණත් දකින්න පුළුවන්. සිතුවිලි වුණත් ඇවිල්ලා යන හැටි, ඇති වෙලා නැති වෙලා යන හැටි, ලාට මේවටත් කැමැත්ත අකමැත්ත වෙන හැටි ඒ විස්තරත්, සිතුවිලි වුණත් ඒක අපිට විපස්සනාවක් කරන්න ප්‍රයෝජනෙට ගන්න පුළුවන්.
හොඳමයි ස්වාමීන් වහන්ස, බොහොම පින් ස්වාමීන් වහන්ස තේරුණා. බොහොම පින් ඔබ වහන්සේට අවසරයි.
දැනට කවුරුවත් අතෝසවන්නේ නැහැ ස්වාමීන් වහන්ස. මේ මට අදහසක් තියෙනවා මම ඉදිරිපත් කරන්න අවසරද ස්වාමීන් වහන්ස? දැන් ඔය මේ අර බන්දුල මහත්මයාගේ වචන වලින් කියවුණානේ අර අනිත්‍ය සංඥාව වැඩෙන විදිහට ආනාපාන සතියදී වගේ එහෙම මේ භාවනා අරමුණු වෙන විදිහ දැකලා එතනින් අනිත්‍ය සංඥාව දියුණු කරන්න පුළුවන් වගේ ප්‍රකාශයක් මට තේරුම් ගියේ. එතන ස්වාමීනි මම ඔක ගැඹුරටම කල්පනා කරලා කරා ඒ ආනාපාන සති භාවනාව කරද්දී මට එතකොට තේරුනේ දැන් අපි අනිත්‍යයි කියලා දකින්න කොච්චර හැදුවත් අපි දකින්න හදන්නේ මේ නිත්‍ය සංඥාවකට සාපේක්ෂව. එතකොට අර ඇත්තටම ඔළුව ඇතුලේ තියෙන නිත්‍ය සංඥාව එළියට එන්නේ නැහැ. ඒක නිකන් හැංගිලා වගේ තියෙනවා අපි. එතකොට නිකන් අර විඥානයේ මායාකාරයි වගේ නිකන් විඥානයේ මවලා දෙනා වෙලාවට අනිත්‍ය සංඥාව නෙවෙන ආමෙන් අනිත්‍ය සංඥාව කියලා අනිත්‍ය සංඥාවක් හදලා දෙනවා. හැබැයි අර ඇත්තටම තියෙන නිත්‍ය සංඥාව, ඒ කියන්නේ අපි මායාවක් විදිහට ඇත්තටම සැකසিলা තියෙන නිත්‍ය සංඥාව එළියට එන්නේ නැහැ. ඉතින් සමහරවිට මට අදහසක් ඇවිල්ලා තියෙනවා දැන් එහෙම කරන වෙනුවට දැන් ආනාපාන සති හිස්තැනට ගිහම හරි ඒ වගේ තැනකදී කරන්න සුදුසුයි කියලා ඒ නිත්‍ය සංඥාව තියෙන නම් ඒකට එළියට එන්න දීලා බලාගෙන ඉන්න එක. අර අනිත්‍ය සංඥාව හොයාගෙන ප්‍රොඇක්ටිව්ලි ඒක පසුපස්සේ දුව යන්නේ නැතුව මේ නිත්‍ය සංඥාවත් අර අනුසය මේ කෙලෙස් හිත සංසුන් වුණාම ටිකක් උඩට එනවා වගේ අනිත්‍ය සංඥාව දැන් ඕකේ හැංගිලා තියෙනවා. ඒකට එළියට එන්න දීලා බලන් ඉන්නවා. එතකොට ඒ නිත්‍ය සංඥාවට එළියට එන්න දීලා බලාගෙන ඉන්නවා. එතකොට නිත්‍ය සංඥාව එළියට එනකොටම ඒක දිහා හොඳට බලනවා. මේක තමයි මේ නිත්‍ය සංඥාව කියලා නිත්‍ය සංඥාව දිහා බලන් ඉඳී අන්න එතකොට තියෙනවා අර ඔරිජිනල් මේ ඇත්තටම හිතේ තියෙන කෙලෙස් එන්නේ එතකොට මේ කියලා මට හිතෙනවා. නැත්තම් එතනදී මේ අපි ඇක්ටිව්ලි අනිත්‍ය සංඥාව බලන්න ගියොත් ඒ එතන අපි රවටෙන අර විඥාණයෙන් මවලා දෙන අනිත්‍ය සංඥාව තමයි අපි දැකගන්නේ. ඇත්ත විඥාණයේ තියෙන මේ නිත්‍ය සංඥාව මේ ඔරිජිනල් එක අපිට පේන්නේ නැහැ එතෙන්දී. බලන්න ලැබෙන්නේ නැහැ. ඒක යා හංගනවා. අන්න එහෙම අදහසක් මට තියෙනවා සවිනස්. ඒක මේ ටිකක් ආනපනසති විතරයි මේක කරන්න පුළුවන්. මේ කායනුපස් මේ සක්මන් භාවනාවේදී නම් කොහෙත්ම කරන්න බෑ. මේ වගේ ගැඹුරු දෙයක් මට හිතෙනවා අන්න ඒ විදිහ ටිකක් තව ඇඩ්වාන්ස් මට්ටමකට යන්න කැමති යෝගීෙක්ට ඒකෙන් පරිශන පවත්වලා කරන්න පුළුවන් ඒ කියලා. මොකද එතනදී ගරිල්ලා සරණක් වගේ ওই නිත්‍ය සංඥාව හැංගිලා අමුතු අමුතු තැන්වල හංගලා තියෙන අපේ හිත ඇතුලේ. ඒව එළියට එන්න ගන්නවා. එළියට එනකොට අපි බලනකොට ඒව ගෙවිලා යනකොට ඉතින් නිත්‍ය සංඥාවට පිටින් නැති තැනක් නැති වෙනකොට අන්න එතකොට සක්කාය දිට්ඨිය බිඳලා යන්න පුළුවන් කියලා නිකන් ටිකක් කන්සෙප්චුවල් ෆ්‍රේම්වර්ක් එකකින් මම මේ කතා කරන්නේ. හැබැයි වෙන විදිහ ඔප්ෂන් එකක් මම දැක්කෙත් නෑ ඔය මේ අනිත්‍යයි කියන එක ප්‍රත්‍යක්ෂ කරන්න. මෙන්න මෙහෙම අදහසක් උභහසිර ඉදිරිපත් කරන්න කැමතියි.
ඔව් දැන් මෙතෙන්ට ආවේ දැන් ඔයා ඉස්සෙල්ලම නිත්‍ය සංඥාව ගැන දැනගෙන අනිත් සංඥාව වඩනවා කියන අදහස ආවට පස්සේ තමයි මෙහෙම එකක් තියෙනවද කියලා දැනගත්තේ. ඇත්තටම අනිත්‍ය සංඥාව වඩනවා කියල එකක් නැහැ. අනිත්‍ය දැයි කියලා බලන එක විතරයි තියෙන්නේ. ඒ අනිත්‍ය සංඥාව වඩනවා, නිත්‍ය සංඥාව වඩනවා කියලා. අපි සංසාරේ පුරා නිත්‍ය සංඥාව වැඩුවා කියලා කරලා නැහැනේ මෙච්චර කල් නේද? මෙච්චර කල් අපි නිත්‍ය සංඥාවක් අනිත්‍ය සංඥාවක් කියලා දන්නේත් මෙහෙම බණක් අහලානේ. සංසාරේ පුරා අපි නිත්‍ය සංඥාව වඩලා තියෙනවා. හැබැයි අපි දන්නේ නැහැනේ නිත්‍ය සංඥාව වැඩුවාද කියලා. දැන් යන්නේ ඒ වගේම තමයි අනිත්‍ය සංඥාව වඩනවා කියලා දෙයක් ඇත්තේ නැහැ. අනිත්‍ය දැයි කියලා බලන එක විතරයි තියෙන්නේ. එතකොට ඒක වඩීමක් නෙවෙයි වෙන්නේ. මේකේ යථා ස්වභාවය හැරිලා දිහා බලන්න. ඒතර මේක සංඥාවක් කියන්නේ තවත් එකක්. දැන් අපි අනිත්‍යයි කියන එක එකක්, අනිත්‍ය සංඥාව කියන්නේ තීටහා තියෙන එකක්. දැන් අනිත්‍යතාවය ගැන මුලින් තියෙන අදහස නෙවෙයි අනිත්‍යතාව බලන්න තියෙන යනකොට ඒ අනිත්‍ය කියන සංඥාවත් තව ඊට වඩා පොඩ්ඩක් වෙනස් වෙලා දකින්න. දැන් උදාහරණයක් විදිහට අපි කිව්ව කොරෝනා කියන එක මුලින්ම කොරෝනා කියන එක නම ඇහුවාම කොරෝනා කියලා සංඥාවනේ අපිට එන්නේ. කොරෝනා කියන සංඥාවට අපි කොච්චර බය තිබුණාද කියලා බලන්න. ඊට පස්සේ ටික දවස් කාලයක් යනකොට ওই කොරෝනා කියන සංඥාවට තියෙන බය ටික ටික වෙනස් වුණ හැටි බලන්න. දැන් කොරෝනා කියන සංඥාව ඇහුනහම ඒකට තියෙන ඒ සංඥාවට තියෙන වටිනාකම බලන්න. ඔන්න ඔය වගේම තමයි මේ අනිත්‍යයි කියන සංඥාව උනත් ඒකත් තවත් එක සංඥාවක් විතරයි. ඒතර මේකත් මුලින් අනිත්‍යයි කියලා දකින්න එක නෙවෙයි ටික දවසක් යනකොට මේ අනිත්‍ය සංඥාවත් ටිකක් වෙනස් වෙලා අපිට පේන්නේ. ඒකෙත් ඒක හරියට ඒක දිහා හොඳට බලන්න ඒකෙත් ඊට වඩා ගැඹුරු මට්ටමක් වෙන්න ගන්න. ඒ ගැඹුරු මට්ටමට යන්න යන ඊටත් තව එතහා ගැඹුරු මට්ටමක් දකින්න තියෙනවා. ඒ මහත්ය කියන විදිහට අනිත්‍ය සංඥාව වඩනවා කියලා දෙයක් ඇත්තෙම නැහැ. මෙච්චර කල් අපි නිත්‍ය සංඥාව වැඩුවා කියලා කරලත් නැහනේ. අන්න ඒ වෙනුවට මේ මොහොතේ වෙන දේ දිහා බලන් ඉන්නකොට මේ අනිත්‍යතාවය තමයි පේන්න තියෙන්නේ. ඊට එහා දෙයක් පේන්න නැහැ. ඒත් මෙන්න මේ දේ දිහා මේ මොහොතේ යථා ස්වභාවය මේකට මොකක් හරි නිත්‍ය සංඥාව නොදා බලන එක තමයි අනිත්‍ය සංඥාව වැඩි වීම කියලා තව එක පැත්තකින් කියන්නේ. අපි සංසාරේ පුරා මොකද්ද දැන් මේ වචනයක් අහනකොට මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලානේ. මේ කලින් ආපු සාමින්හන්සේ මේ බණ කියන්නේ කියලා අදහස ඇතුවනේ අපි. දර ඔන්න නිත්‍ය සංඥාව එතනම දාලා ඉවරයි. ඒ වෙනුවට මේ නිකම්ම සද්ද රටාවක් කනට ඇහෙන්නේ කියලා දැම්මහම නිත්‍ය සංඥාවක් දාලා නැහැ. නිත්‍ය සංඥාවක් දාලා නැහැ කියන්නේ ඒකට අනිත්‍ය සංඥාව මතු වෙනවා. අනිත්‍යතාවය පේන්න ගන්න. එච්චරයි කරන්න තියෙන්නේ. ඊට හා දෙයක් කරන්න නැහැ. කරනවා කියන්නේ මොකක් හරි ඒක ඇතුලේ නිත්‍ය සංඥාවක් ඇතුලට එළියට එනවා. මේක කොච්චර කිව්වත් මේ කියන්න අමාරුයි. කරන්න ගියාම තමයි කළම තමයි බලන්න ඕනේ. පෙර මේ තම වැරදි වැරදි හරි අනිත්‍ය සංඥාව වඩනවා කියන තැනින් හරි පටන් ගත්තා නම් මොන පොඩ්ඩක් හරි ඉස්සරහට යනවා. එතනින් ඉස්සරහට ගියාම ඊටහා තව මීට වඩා තව දුරක් යන්න තියෙනවා කියලා පේනවා. එතෙන්ටත් ගියාට පස්සේ පේනවා තවත් ඉස්සරහා යන යෑමක් තියෙනවා කියලා. ඔහොම ටික 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 මේ අනිත්‍ය සංඥාව යථා ස්වභාවය Tamanටම තේරින්මත් තමයි සිද්ධ වෙන්නේ. මට හිතෙන මොකක් හරි තව පැටලුණාද දැන්නේ.
ඒ උත්තරේ හොඳයි ස්වාමීන් වහන්සේ. දැන් ඒකේ ඔබ වහන්සේ ලස්සන දෙයක් කිව්වා. අර ඔබ වහන්සේ කිව්වනේ දැන් මේ කලින් වැඩසටහන හිටපු මම දැන් ඉන්නේ කියන එක. දැන් අපි හිතමු එහෙම ගත්තොත් දැන් ඔන්න මම ඔබ වහන්සේට කතා කරද්දි මට මතක් වෙනවා ඔබ වහන්සේ කලින් වැඩසටහන් වලත් හිටිය. දැන් මේ වැඩසටහනෙත් ඉන්න. අන්න එහෙම මම හිතනකොට මෙතන නිත්‍ය සංඥාවක්
දාලාම තමයි.
ඔව් ඒක තමයි. ඒ කියන සංසාර දැන් අපි හිතේ වැඩ කරන විදිහේ නිත්‍ය සංඥාව ඒකාන්තව තියෙනවා. අර මේ ආනාපාන සතිය කරන්න පුළුවන්. ඒක මේ ඒක දකින්න පුළුවන්. ඒක එනකොට දැන් සාමාන්‍ය මේ කාර්යබහුල අවස්ථාවලදී ඒක බලන්න තියා හිතන්න දෙයක පේන්නේ. හැබැයි අර ඔබ වහන්සේ දැන් කිව්වේ
දැන් මේ වැඩසටහන වල මම දානශාලාවට යනවා කියන්නේ
එහෙමයි.
මේ කලින් තිබුණ දානශාලාව නිත්‍ය සංඥාවත් එක්ක නෙමෙයි කලින් තියෙන පාර දිගේ තමයි යන්නේ.
හරියට
නිත්‍ය සංඥාවත් එක්කම තමයි ඉන්නේ. අපි හැමතිසෙම හැම මොහොතේම නිත්‍ය සංඥාව දාලා තියෙන්නේ.
ඔව්
අන්නේක නොදා ඉන්න තමයි තියෙන්නේ ඉතින්.
එහෙමයි සරත් මම අදහස් කරේ දැන් ඒක ආනාපාන සතියේ මේට අපි කොටු කරලා ඒ භාවනාව ඇතුළතදී කරනකොට මේ ඒක ඒ සංඥාව ඇති වෙනවා. දැන් අපි දැන් කතා කරද්දී සවිනාසී ඒක අල්ලගත්ත මේකයි මේ නිත්‍ය සංඥාව කියලා. ඒ වගේ දිගින් දිගටම මේ නිත්‍ය සංඥාව මෙතන ඇතුළේ එනකොට ඒක දිහා බලාගෙන ඉන්නකොට අන්න එතකොට මේ නිත්‍ය සංඥාවේ තියෙන අවිද්‍යාත්මක ගතිය දුර වෙලා එතන මේ ඊළඟ ලෙවල් එකට යන්න පුළුවන් කියන එක මම කියන්නේ. ඒකටම ඒ විදිහටම කරලා කියන්නේ දැන් පැයක් කරනවා නම් ආනාපාන පනසතිය විනාඩි 45ක් විතර බලන ඔය නිත්‍ය සංඥාව හිමීට ඔය විදිහට මේ ගොඩනගෙන හැටිම බල බල ඉන්නකොට එතන මේ ශීඝ්‍ර දියුණුවක් වෙයි කියලා මට අදහසක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි මම කියන්න ගියේ.
එහෙම කියන්නේ දැන් ඔබ විනාඩි 45ක් නේ තව සමහර කට්ටිය මේ එක මොහොතෙන් රහත් වෙලා තියෙන එක බණ පද. ඒතර ඒගොල්ලොත් මේ ගමන මේ පාරෙම ගිහිල්ලා තියෙනවා. හැබැයි අපි ගොඩක් වේගෙන් ගිහිල්ලා. එක එක්කෙනා යන වේගය වෙනස් වෙනවා. හැබැයි ඔක්කොම යන්නේ එකම මාර්ගයේ තමයි. ඉතින් අන්නක හැමෝටම එකම විදියක් නෑ. දැන් මහත්යට තේරෙන විදිය නේ තව කෙනෙකුට මේක තේරෙන්නේ.
ඔව් එහෙමයි.
වෙන කෙනෙකුට ඊට වඩා සම්පූර්ණ වෙනස් විදියකින් තේරෙන්න පුළුවන්. දැන් මහත්යට යෝජනා කරන්න පුළුවන් මෙන්න මේකත් කරලා බලන්න. කරලා බලලා මේකෙන් ගොඩ යන කෙනෙක් ඉන්නත් පුළුවන්. සමහර කෙනෙක් මේක තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. එක එක්කෙනාට එක එක විදියක්. එකනේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර මෙච්චර විශාල ගානක් දේශනා කරේ. නැත් හැමෝම එකම විදිය නා එකම බණක් කිව්වනම් ඇතිනේ. ඒක එක්කෙනාට ගැළපෙන විදිය සමහරවිට ඔක හරියටම ගැළපෙන්නත් පුළුවන්. සමහර කෙනෙකුට මේක බැලුවට එච්චර දැනෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒකත් කරලා බලමු.
එහෙමයි සවනස ඔබ වහන්සේගේ උත්තරය හරියටම මේ හරි මේ බොහොම පින් සවනස ඒක ටිකක් ගැඹුරු ගැඹුරු දෙයක් බොහොම පින් ඔබ වහන්සේට තව කවුරු හරි අත ඔසවන්න සූදානම් නම් ඉඩ දෙන්න පුළුවන් විනාඩි කිහිපයක් දැනට කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැති බවක් පේන්නේ ස්වාමීන් වහන්සේ අපි එහෙනම් මෙතනින් කමඨාන් සාකච්ඡා ආවාරය නිමා කරමු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අත් වේවා බොහොම පින් ස්වාමීන් වහන්සේ අවසරයි තෙරුවන් සරණයි
දැයි තෙරුවන් සරණයි
මම නදීප්ට නැවත වැඩසටහන බාර දෙනවා බොහොම පින් නදීප්
බොහොමන්ත පින් නාමන්ත බොහොමන්ත පින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් ඔබ වහන්සේගේ කාලය වැය කර වටිනා කමඨාන් ප්‍රසිද්ධ කිරීමේ කාර්ය අපිට වෙනුවෙන් සිද්ධ කරා අවසාන වශයෙන් අපි සිද්ධ කරන්නේ පුණ්‍යානුමෝදනාව ඒ සඳහා මම අද දිනෙත් ඉන්ද්‍රානන්දට ආරාධනා කරනවා පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන ලෙස
මම හිතන්නේ අනිත් සංඥා හොඳටම වඩලා ඉන්න
දෙන්නේ කමන්නේ නාමන්ත හිරම්
පුණ්‍යානුමෝදනාව
සිද්ධ කරා හා බොහොම
ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නමස්කාරය අද දිනෙත් ගෞරවනීය නම කියන අවස්ථාවේ ධම්මකුසල ස්වාමීන් වහන්සේ විසින් ආරම්භයේදී අපට ධර්ම දේශනාවකින් සතිමත් වීම පිළිබඳ අනුග්‍රහය දැක්වුවා ඊළඟට ගෞරවනීය ධම්ම ගුත්තු ස්වාමීන් වහන්සේ අපිට කමඨහන් සාකච්ඡා වාරයෙන් අනුග්‍රහයක් ලබා දුන්නා අපි මේ ප්‍රශ්න ගැටළු සම්බන්ධයෙන් වහන්සේ පිළිතුරු දෙනු ලැබුවා මේ සියලු රැස්වූ මේ රැස්වූ සියලු පුණ්‍යස්කන්ධය අපි ඔබ වහන්සේ දෙනමටම අනුමෝදන් කරනවා ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නත්වයක් වේවා මේ ජීවිතයේදීම සතර මඟඵල යතු නිවන් මාර්ගය සාක්ෂාත් කර ගැනීමට ඔබ වහන්සේලාට හැකිය අත්පත් වේවා වාසනා ගුණ බල අත්පත් වේවා සාදු 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 ඒ වගේම මේ වැඩසටහන ආරම්භ කරන්නට අපට උපදෙස් දුන්නා වූ ඒ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අනුමුදන් වේවා උන්වහන්සේටත් දුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නත් වේවා මේ ජීවිතයේදීම සතර මඟඵල නිවන් සාක්ෂාත් කර ගැනීමට හැකියාව අත්පත් වේවා ඒ වගේම මේ වැඩසටහනට මේ සියලු පින් නිසරණ වාසී ලෝකවාසී සියලු ස්වාමින්වහන්සේලාට අනුමෝදන් වේවා ඒ ස්වාමින්වහන්සේලා නිදුකින් නිරෝගීව සුවසේ නිවන් අවබෝධ කරත්වා තවද මේ වැඩසටහනට සම්බන්ධ සිටින සංවිධායක මණ්ඩලයේ සියලු පිරිසට මේ සියලු කුසල ධර්මයන් අනුමෝදන් වේවා ඔවුන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂත් වේවා සුවපහසුවෙන් නිවන් අවබෝධ කරන්නට මේ ප්‍රතිපදාව හේතු උපකාර වීමට මේ සියලු කුසල ධර්මයන් හේතු වේවා. ඒ වගේම අසස් මේ වැඩසටහන සම්බන්ධ වී සිටින ඔබ සියලු දෙනාටත් එසේම නිදුක් නිරෝගී දීර්ඝායුෂත් වේවා. චිත්ත ධෛර්යය සකස් වී මේ ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ කරන්නට සියලු හැකියාවත් වේවා. ඒ වගේම බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පටන් මේ දක්වා මේ ශාසනය පැවැත් වූ පින් කැමති බොහෝ පිරිස ඇති සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඔබ සියලු දෙනාට අමා මහ නිවන් ධර්මයන් අවබෝධ කිරීම සඳහා මේ පින් හේතු වාසනා ශක්තියින්ම වේවා. සාදු සාදු සාදු. අපි මේ දේශනා වලින් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් නොපෙනෙන පිරිස් වෙත අනුමෝදන් කරමු. ගාථා සජ්ජායනාවෙන් එත්තාවතා චම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. අපසමනමින් මේකේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. සසර සිටින තෙක් නිවන් අවබෝධ වන තෙක් අප සියලු දෙනාට කල්යාණ මිත්‍ර වූ සත්පුරුෂයන්ගේ ඇසුර පමණක්ම වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. සාදු සාදු සාදු. සයිනාසේ වන්දනා කිරීමට අවසරයි.
බයි
ඕකාස වන්දාමි බන්තේ.
සුඛේ හන්තු
මයාකතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමතමේ බන්තේ.
අමාමි කමතබ්බං.
ඕකාස කමයාමි බන්තේ.
හේ හන්තු
තුතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
හේ හන්තු
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
අභිවාදන සීලිස නිච්ඡං වද්දා සචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීනාස බොහන්සිර තෙරුවන් සරණයි.
දැන් පෙරවන් සරණයි සියලු දෙනාටම අපි මේ පැත්තෙන් සම්දේනවා.
එහෙමයි ස්වාමීනාස අවසරයි.